නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුම්බෝ පාග්‍රව භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේට, නව බෞතුරා ශ්‍රී සද්ධර්ම රත්නයේට මම නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා සුපටිපන්නාදී ගුණයන්ගෙන් සමන්වාගත් වූ මහා සංඝ රත්නයේට මම නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේට නමස්කාර චේතනා පහළ කර ගැනීමෙන් ඇති කරගත් ආ වූ කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ද ඒ බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන්ද මේ ධර්ම දේශනාව අසන්නා වූ මේ පින්වත් හැම දිනාටම මේ කියලා දෙන කරුණ හොඳින් වටහා ගන්නට, හොඳින් තේරුම් ගන්නට, මානසිකාර්ය පවත්වන්නට ශක්තිය ලැබේවා කියලා දෙන සෑම කාරණයක්ම හොඳින් වැටහේවා, අවබෝධ වේවා, මෙනෙහි කරන්ට ලැබේවා. ඒ සඳහා ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා ගුණ දිනු වේවා. අතීත අකුසල කර්ම බලවේගයෙන් යටපත් වේවා. කුසල කර්ම බලවේග ශක්තිය මතු වේවා. ඒ වගේම කිසිම මාර බාධක ධර්මයක් ආභ්‍යන්තරික වශයෙන් හෝ වේවා, බාහිර වශයෙන් ඇතිම වේවා, මේ සෑම දිනාටම නිවන් මාර්ගයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාව හෙවත් සාකච්ඡා ස්වරූපයකින් ධර්මයේ කියලා දෙන්න මම මේ අද ඉදිරිපත් කරගත්ත පොඩි ධර්ම කරුණු පහක් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන ඒකෙත් ඒවා ලබා ගන්නට පාදක වෙන්නා වූ යම්කිසි ධර්මයක් තිබෙනවා නම් ඒකත් මම මේකේ අවසානයේදී කාල වේලාවට අනුකූලව මතක් කරන්ට හිතාගෙන ඉන්න. මේ අපි සමාධිගත වෙලා ඉන්නේ සත්‍යය හැටියට අපි නම් දාගෙන තිබෙනවා. අපි සමාධිගත වෙලා ඉන්නේ සත්වයන් හැටියට, මිනිසයන් හැටියට, ඊළඟට තව සත්වෝ තිරිසනුන් හැටියට, පක්ෂීන් හැටියට, නොපෙනුනත් තව කොටසක් දෙවියන් හැටියට, ඔය විදිහට තමයි මේ සත්වයෝ ටික අපි සමාජයේත් එහෙම නැත්නම් ලෝකයේත් විකාශනය වෙලා තියෙන්නේ. අපි ඒ නිසා මේ විකාශනය වෙච්ච එහෙම නැත්නම් ලෝකෝට ලෝකෝට අපි පේන්නා වූ මේ අය සත්වයෝ කියලා පොදු වශයෙන් හඳුන්වනවා. ඒ සත්වයෝ මනුෂ්‍ය සත්වයෝ, තිරිසන් සත්වයෝ, දිව්‍ය සත්වයෝ, ඔය වගේ ඔක්කොම සත්වයෝ ටික අපි නම් කරගන්නවා මිනිස්සයා, තිරිසනා, පක්ෂියා, ඒ වගේම දේවතාවා, බ්‍රහ්මයා, අලිපුටි ආදී වශයෙන්. ඉතින් මේ විදිහට මේ අපි මේ සත්වයෝගේ හැඩයට අනුකූලව, සත්වයන්ගේ ක්‍රියාවන්ට අනුකූලව, සත්වයෝ විඳින්නා වූ දුකට සැකට අනුකූලව දැන් මේ එක එක නම් පද අපි යොදාගෙන තිබෙනවා. නමුත් මේ සත්වයන්ගේ අභ්‍යන්තරයේ එහෙම නැත්නම් ඇතුළත තිබෙන්නේ එක්තරා විදිහක අඩු වැඩි වශයෙන් වැඩ කරන්නා වූ ධර්ම ස්වභාව ටිකක්. ඒ තමයි මේක වැඩ කරනවා මේ සත්වයේ හැම කෙනා තුළ වැඩ කරනවා. යම්කිසි සත්වයකට තිබෙනවා එක්තරා විදිහක රූප ස්වභාවයක් තියෙනවනේ. උස හරි මහත හරි කෙලින් යන විදිහට හරි, එහෙම නැත්නම් හරහට යන විදිහට හරි එක්තරා විදිහක රූප ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඒ එකක් අනිත් එක තමයි මේ රූප ස්වභාවය ඇතුලේ තිබෙනවා ඒකින් විඳින විඳින් ස්වභාවයක් තියෙනවා. ඒ සත්ව හැම එක්කිනාම යම් කිසි දෙයක් විඳිනවනේ. හොඳක්, දුකක්, සැපක්, මොකක් හරි දෙයක් විඳිනවා. ඒක නිසා විදීම් ස්වභාවයක් තියෙනවා. අනිත් එක තමයි ඒ සත්‍යයන් හැම එක්කිනාටම යම්කිසි සංඥා ස්වරූපයක් තියෙනවා. සංඥා ස්වරූපයක් දැන් ඒ අයට හුරු සංඥා තියෙනවා, එයාට නුහුරු සංඥා තියෙනවා. දැන් හරකෙක් ළඟට ගියයින් පස්සේ ඒ හරක දුවනවා. එයා මනුස්සෙක් හරකෙක් ගාවට ගියයින් පස්සේ දුවනවා. හැබැයි හරකෙක් හරකෙක් ගාවට ගියාම එහෙම දුවන්නේ නැහැ. එයාට ඒ සංඥාව හුරුයි. නේද? එතකොට මනුස්සෙක් ගාවට මනුස්සෙක් කෙනෙකුට මනුස්සයා දුවන්නේ නැහැ. හැබැයි මනුස්සයාට මනුස්සයා ගාවට සිංහේ කුටියක වගේ තමයි මනුස්සයා. එතකොට මේ හැම සත්වයාටම තියෙනවා ඔවුනොන් කෙරෙහි සංඥාවක්. එහෙම නැත්නම් හොඳ වශයෙන් හඳුනා ගැනීමක්, නරක වශයෙන් හඳුනා ගැනීමක්, බය වශයෙන් හඳුනා ගැනීමක්, අනුතරක් වශයෙන් හඳුනා ගැනීම ඔය ටිකක් තියෙනවා. තව තියෙනවා කිව්වා මේ ඒ සත්වයා තුළ හරි අමාරු වැඩේ තමයි ඒ සත්වයා තුළ එක්තරා විදිහක ශක්තියක් එකතු කරන ගතියක් තියෙනවා. ඕක තමයි හරිම අමාරු ටිකක් තේරුම් ගන්න. අනිත් ඒවා නම් ටිකක් ටිකක්වත් හිතා ගන්න පුළුවන්. එහෙම ගතියකුත් තියෙනවා. අනිත් එක තමයි දැනම දැන් යම්කිසි දැනමක් තියෙනවා. මේ පහට කියනවා ස්කන්ධ පහ කියලා. ඇස කන නාසය දිව ශරීරය කියන ඒවත් තියෙනවා. මේවා ආයතන. දැන් මේ ස්කන්ධ පහ ආයතන ධර්ම ධාතු ස්වභාව තමයි අර සත්‍යය හැටියට ඉලිප්පිලා මතුවලා ගොඩවල් හැටියට හරහට යන අය හැටියට කෙලින් යන හැට හැටියට බඩගාගෙන යන අය හැටියට සත්‍ය ලෝක මේ සත්ත්ව ලෝකේට මේ ඉදිරිපත් වෙලා තිබෙන විකාශනලා තිබෙනවා. මේක තේරෙනවද? දැන් එතකොට අර ආයතන කතාවක් කියන්නේ ධාතු ස්වභාව කියන්නේ ස්කන්ධ කතාව කියන්නේ අපි කතා කරන්නේ මේ සාමාන්‍යයෙන් අපි මිනිස්සයෝ අපි සත්වයෝ අපි මේ ලෝකයේ අයිතිකාරයෝ කියලා අන්න එහෙම එකක් තමයි අපි දැන් මේ භාවිත කරන්නේ. අපි හැම වෙලාවෙම ඉන්නේ බාහිරට ඉදිරිපත් වෙච්ච ස්වභාවයට මුල් තැන දීලා. එහෙමනේ අපි හැම වෙලාවෙම ඉන්නේ සත්‍යය බාහිරට ඉදිරිපත් වෙලා ලොකු වෙලා මතු වෙලා ඉන්න ඒ මතු වෙලා ඉන්න තාලේට අපි මේ මුල් තැන දීලා. ඒ විදිහට තමයි අපි. දැන් මේක නිසා මේ බාහිරට අපි වටිනාකම් දෙනවා. අගය දෙනවා. මිනිස්සු කියලා කියන්නේ ඉතාම ශ්‍රේෂ්ඨ ජාතියක්. තිරිසංඛ්‍යෝ කියලා කියන්නේ පහත් જાතියක්. ඔය විදිහට මිනිසයන් අතරත් කොටස් කරලා තියාගෙන තියෙනවා. තිරිසන් අතරත් තිබෙනවා කොටස් කරලා හොඳ නරක ආදි වශයෙන්. ඔය විදිහට මේ අපි ඒ වාහිරට තියෙන දේවල්ට එක එක අගයන් දීලා තියෙනවා. ඔය නිසා අපිට මේ කලකිරීමක් එහෙම ඇති වෙන්නේ නැහැ. එපා වීමක් එහෙම ඇති වෙන්නේ නැහැ. මොන දුක ඇති වුණත් මේ අපිට එපා වීමක් එහෙම ඇති වෙන්නේ නැහැ. මේ ජීවිතය කෙරෙහි කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. දැන් ජීවිතය කෙරෙහි කලකිරීමක් ඇති වුණොත් එහෙම කලකිරීම නැති කරන්නටත් වැඩසටහන් යම් යම් හදලා තියෙනවා. කවුන්සලින් යන්න කියලා. එහෙම තියෙනවා නේද? කවුන්සලින් යන්න කතා කරන්න ඊට පස්සේ පොඩ්ඩක් රවුමක් කිහිල්ල ඉන්න අරහෙමේ කියලා එහෙම වැඩසටහන් හදාගෙන තියෙනවා මේක නැති කරගන්න. ඒක නිසා කලකිරීමට හරි අකමැති. බොහෝ අය කලකිරීමට බයයි. ඔන්න ඔය හේතුව නිසා මේකේ කලකිරෙන්නේ නැතුව මේකේ තිබෙන දේවල් දැන හඳුනා ගන්න නැතුව අපිට නිවනක් හම්බ වෙන්නේ නැහැ. නිවන එනකම් ඈත. අපි මේක ගැන කලකිරෙන්න කැමතිත් නැහැ. එහෙම නිකන් යථා තත්ත්වයක් එහෙම අවබෝධ වෙනවා නම් ඒකට කලකිරීමක් වගේ දෙයක් ඒකට කැමතිත් නැහැ. මේ එක දවසක් මට මහත්තයෙක් ඇවිල්ලා කියනවා ඒක ලංකාවේදී උනේ. ස්වාමීන් වහන්සේ මේ දැන් අනිත් ආගම්වල යම්කිසි දෙයක් මේ හොදයි කියලා මිනිස්සුන්ට සතුටින් දෙයක් එහෙම තියෙනවා. ඉතින් මේ බුද්ධ ධර්මයේ හැම වෙලාවෙම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේකේ මේ හැම වෙලාවෙම ඕක තමයි කියන්නේ. මේ ඇයි සන්නසෝක මේ එතකොට මිනිස්සු කලකිරනවා නේ මේක මේ එපා වෙනවා නේ මේක මේ බාර ගන්න නැතුව ඈතට යනවා අනිත්‍යවට මිනිස්සු ඇදලා යනවා. ඉතින් මේක මෙහෙම කියනකොට මිනිස්සු ඒ තරම් පිළිගන්නේ නැහැ නේ මේක කියලා කිව්වා. ඉතින් මේ ඒකට මොකක්වත් කියන්න බැරිද සන්නාසෝක නැද්ද? අනිත්‍යවරේ මේ ඔක්කොම කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙමනේ තියෙන්නේ කෙලවර වෙන්නේ ඔතනනේ. බැලුවෙන් පස්සේ ඉතින් අපි කියන්නේ මේ නැති දෙයක් නේද? අනිත්‍යයි කියලා කියන්නේ මේ අපි ආයේ මේක මේ අපි බලෙන් පටවපුවාක අනිත්‍යයි කියන එක. ඒක තියෙන එකනේ නේද? දුකයි කියලා කියන්නේ ওই හැමතැනම පේන්නේ. ඉතින් මේ අඬනවා ගලපෙනවා. ඉතින් ආයේ අපි ගිහිල්ලා මේ බුද්ධ ආගම බුදුහාඳුරෝ කිව්වලු කිව්වේ මේ ආගම රැකගන්න හින්දා අඬපල්ලයි කියලා. එහෙම නෑ. ඒගොල්ලන්ට දුක හේතනවා ඥාති වියෝව අඬනවා ගලපෙනවා. ඒක නිසා මේ දුක කියන එකක් තියෙන එක නේද? ඒක ඇවිල්ලා රියැලිටි එක ඒකයි. ඇත්ත తත්ත්වය ඒකයි. ඉතින් ඇත්ත తත්ත්වයේ වහලා බොරුවක් මවන්න බැ අනිත්‍යය පහදව ගන්නයි කියේ. නේද? ඒක නිසා ඔය එකක්. ඒක නිසා මේ ලෝකේ සත්‍යමකට කලකිරෙන්නේ නැහැ. ඒ නිසා කලකිරීමක් නැහැ. මේකට බයකුත් නැහැ. මේක නැති වෙනවට නම් අකමැති. එහෙම නිකන් මේකෙන් ඒරියාකින් අයින් වෙන්න කැමති නැහැ. මේකම පරිවර්තනය වෙලා හොඳ තත්වයකට පෙරලලා ආය විකාශන වෙනවට කැමති. හැබැයි එපා වෙන්නේ. හේතුව තමයි මේකේ දැනුමක් නැති හින්දා. ඒ නිසා මේකේ දැනුම හදාගන්න වැඩක් තියෙනවා. මේකේ දැනුම එකතු කරගන්න දැනුමක් හදාගන්න වැඩක් තියෙනවා. ඒ දැනුම ආවයින් පස්සේ අපිටම අපේ කෙරෙහි කලකිරෙනවා. හේතුව මේ දක්වාම අපි මේ වගේ දෙයකට නේද මේ ටිකක් ඕනෑ කරලා බලෙන් අපි තියාගත්තේ කියලා අපිට මහා හැඟීමක් එනවා. ආන්න ඒ අවබෝධය මේක මුලා කරලා නිවනට යන එකක් නෙමෙයි, මේක අවබෝධයෙන් යන එකක්. ඒ නිසා ආන්න ඒ වගේ වැඩසටහනකට කියනවා විදර්ශනා කරනවා කියලා. විදර්ශනාවෙන් තමයි යථා තත්ත්වය හොඳ විදිය ඇති විදිය ඉතාමත්ම පැහැදිලිව ප්‍රකටව හොඳට පෙනෙන්නේ දැනගන්නේ. මේ විදර්ශනා ඥානවල තිබෙනවා මේ කරුණ ටික. මම ඒ කරුණ ටික ටිකක් කියන්නත් ගොඩෝ දෙනවනේ. දැන් විදර්ශනාව කියලා කියන්නේ මොකද්ද? විදර්ශනාවයි කියලා කියන්නේ යම් කිසි වෙලාවක කෙනෙක් මේකේ තිබෙනා වූ වෙනස් වෙන ගතිය, වෙනස් වෙන ස්වરૂපය, මේකේ බිඳී යන හැටි, මේකේ පෙරලී යන හැටි නිකන් අනුමාත්‍රයෙන් නෙවෙයි නුවණින් දැනගත්තොත් ආන්න ඒක විදර්ශනාව. ඒ කියන්නේ මේකේ වෙනස් වී යන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය කියන වචනයෙන් හෝ වේවා වෙන වචනයකින. ඒ වචනේ මම කියන්නේ අනිත්‍ය වචනය හෝ වේවා ඒට සමාන වෙන වචනකින් හෝ වේවා මේකේ තියෙන ස්වභාවය හඳුනාගත්තා නම් ආන්න ඒක විදර්ශනා වීමක්. එකක් තමයි වෙනස් වීම දැනගන්නේ. දෙක, ඒ වෙනස් වීම අස්සේ තිබෙනවා නිකන් හැංගී තිබෙන්නා වූ, හැංගිලා ඉඳගෙන වද දෙබෙන්නා වද දෙබෙන් දෙන්නා වූ මේ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ දුක, දුක කියන වචනයෙන් හරි, පීඩාව කියන වචනයෙන් හරි, ස්ට්‍රෙස් කියන වචනයෙන් හරි, ડિප්‍රෙෂන් කියන වචනයෙන් හරි, කකියනවා කියන වචනයෙන් හරි, මොහකින් හරි තේරුම් ගන්නවා නම් ඒක ඇවිල්ලා ඒ විදර්ශනාව. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක මොකද්ද? අනිත්‍ය, වෙනස් වීම. දෙක, පීඩාව, එහෙම නැත්නම් දුක. තුන තමයි එවැනි දෙයක් තිබෙන තැන හරවත් දෙයක් නැත කියන එක. යම්කිසි තැනක වෙනස් වී යනවා නම් වෙනස් වී යන තැන හරවත් දෙයක්, බලවත් දෙයක්, ඒ වගේම වෙනස් නොවි ඉන්න පුළුවන් ආත්මවාදී දෙයක් එහෙම ගන්න පුළුවන් කමක් නැ නිසා. ඔන්න ඔය කරුණු තුන දැනීමට කියනවා, දැනගන්න වැඩේට කියනවා, දැනගන්න උපක්‍රම එහෙම නැත්නම් විදර්ශනනේ ඒ ඥානෙට කියනවා මොකද්ද? විදර්ශනා කරනවායි කියලා. දැන් මේ විදර්ශනා කරනකොට මේ බැලෙන්ද ටිකක් එපායි. විදර්ශනා කරන්නේ නුවණින්. විදර්ශනා කරන්නේ සිහියෙන් නුවණින්. එතකොට විදර්ශනා කරන්නා වූ සිහිය විදර්ශනාව කියලා කියන්නේ ඉතාමත් පැහැදිලිව පිරිසිදුව පෙන්වුම් කරන්නා වූ ඥාන ශක්තියක්. ඒ ඥාන ශක්තිය හැදෙන්නේ හිතේ. සමහර වෙලාවට ඒ හිත තියෙනවා ඥාන ශක්තිය නැහැ. සමහර වෙලාවට භාවනා කරනකොට ඥාන ශක්තිය එනවා. හිතට එක්කාස වෙනවා. හිතට ඥාන ශක්තිය වැඩිච්ච එක්කාස වෙච්ච තැනදී ඒක දකිනවා. දැන් මේ ඥාණයෙන් තමයි ප්‍රඥාවෙන් තමයි මේක දකින්නේ. එතකොට ප්‍රඥාවෙන් දකිනකොට ඒකට දැනෙන්න දෙයක් තියෙනක මේ පේනෙන්න දෙයක් තියෙනක අපි කියනවා subject and object කියලා. කියනවා නේද? මේක තේරෙනවා. මට හේල් පේන විදිහට තේරෙන්නේ නැත කිව්වා. මේක තේරෙන්නේ. ඒක හොඳට නිකන් මේ ඌෂ්ණයට වගේ දැනෙනවා. මේ subject and object අහලා තියෙනවනේ. subject and object මොකද්ද subject කියලා කියන්නේ? subject කියලා කියන්නේ කර්තෘ ප්‍රධාන තැන. object කියලා කියන්නේ එයාට අනුයාත වෙනදී. කොහොමද ඔබ තේරුම් ගන්න? මේ දැන් ඒක තේරුම් ගන්න මෙහෙමයි. දැන් අපි යමක් බලනවා. අපි යමක් බලනවා. බලනකොට බලන මොකෙන්? ඇහෙන්. ඒක තමයි සබ්ජෙක්ට් එක. ඇහැට පේන දෙයක් තියෙනවා නේද? පේන දෙයද කියනවා ඔබ්ජෙක්ට් එක කියලා. අරමුණ. බලන දෙයක් ඇහක් තියෙනවා. ඇහැට පේන එකක් තියෙනවා. ඒ නිසා සබ්ජෙක්ට් එකක් තියෙනවා, ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. ඔබ්ජෙක්ට් එක වැඩක් නැහැ, සබ්ජෙක්ට් එක නැත්තම්. ඒ කියන්නේ අරමුණ තිබිලා වැඩක් නැහැ, පේන දෙයක් නැත්තම්. එතකොට දැන් තේරෙනවනේ, බලන හිතක් තියෙනවා, ඒකට පේන දෙයක් තියෙනවා. එහෙමනේ. අපේ හිතක් තියෙනවා, හිතට දැනෙන දෙයක් තියෙනවා. හිත තමයි සබ්ජෙක්ට් එක. හිතට දැනෙන දේ තමයි ඔබ්ජෙක්ට් එක, අරමුණ. තව තියෙනවා මේ නුවණ තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තමයි සබ්ජෙක්ට් එක. ප්‍රඥාව තමයි ඇහැ. ඒ ප්‍රඥාව කියන එකට පෙනෙන දෙයක් තියෙනවා. ඉතින් දෙයක් නැතුව මේ පේන ස්වභාවය ඇතිවෙලා වැඩක් තියෙනවද නේද? ප්‍රඥාව කියන එක මතුවෙනවා, ඒකට පේන දෙයක් තිබුණා. ඒකට පේන දෙයක් නැත්නම් ප්‍රඥාව පහළ අඩුවක වැඩකුත් නැහැ. දැන් ඔන්න සබ්ජෙක්ට් එකක් තියෙනවා, ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක නිසා කියනවා දැන් ප්‍රඥාව කියන එක විදර්ශනා ඥානය කියන එක තියෙනවා නේද? මේ විදර්ශනා ඥානයට පේන දෙයක් තියෙන එකයි. මොකද්ද මේ විදර්ශනා ඥානයට පේන තියෙන දේ? විදර්ශනා ඥානයට පේන තියෙන දේ තමයි අනිත්‍ය කියන ස්වභාවය. අනිත්‍ය කියන ස්වභාවය ඔබ්ජෙක්ට් එක. එතකොට මේ අනිත්‍ය කියන ස්වභාවය ඔබ්ජෙක්ට් එක, ඒක දකින්නා වූ දේ තමයි ප්‍රඥාව. ඒක තමයි සබ්ජෙක්ට් එක. එකක් තියෙනවා මේ අපි බණ කියනකොට මේ ස්වාමීන් වහන්සේ පැත්තට කකුල් හැම දාගෙන ඉන්න එපා, කොහෙ වුණත් ඒක යාදෙන්නේ. මේක මම බොහොම කරුණාවෙන් කියන්නේ හැම තැනම තියෙනවා. ලංකාවේ අනුරාධපුරයේ මයියංගනේ, මුතියංගනේ, කොළඹ වාලුපාරාමේ, වේළුවනාරාමේ, ජේතවනාරාමේ, ශ්‍රී ලංකාරාමේ, ඕන තැනක ඉතිල්ල සම්බුදු වන්දනාක්මක බුදුරජාණන් වහන්සේගේ පැත්තට කකුල් දාගෙන වඳින්න හොඳ නැහැ. සමහර වෙලාවට කැලණියට ගියාන් පස්සේ කැලණියේ අර මේ මොකද්ද මොන චෛත්‍යද තියෙන කැලණි මොන මිනිසෑනේ? ඔව් අර තියෙන්නේ මේ මිනිපාග තියෙන එකනේ. ඒ දැන් කැලණි චෛත්‍ය රාජයන් වහන්සේ පැත්තට කකුල් දෙක හොඳට දික් කරන තමයි මේ වන්දනාව කියතියන් සබ්බම් කියන්නේ. අනුරාධපුරේ චෛත්‍ය සුවංගල් සෑයේ ගිහිල්ලා අර මේ බිත්තියට හේත් වෙලා කකුල් දෙක දාගන්නවා අර සුවර්ණවාහන චෛත්‍ය රාජයන් වහන්සේට දික් කරගෙන තමයි කියන්නේ. එවිනා පුණ්‍ය කම්මෙන් මා මේ වාසනාවුනා. හරියන්නේ මේකත් කරුණාවෙන් මතක් කරා. ඒ වගේ කෑලිත් ඔය අස්සට එනවා එන්න ඕන. දැන් අපි මොකද්ද කිව්වේ කියාගෙන ගියේ? ප්‍රඥාවයි ප්‍රඥාවට අහු වෙනදී. තේරෙනවද? සබ්ජෙක්ට් එක සහ ඔබ්ජෙක්ට් එක ඉංග්‍රීසි කියලින් තමයි ඔය කියන්නේ. ඒක කියන්නේ මාතෘකා කර්තෘ සහ කර්තෘට අහු වෙනදී. දැන් විදර්ශනා ප්‍රඥාව තියෙනවා. විදර්ශනා ප්‍රඥාවට පේන ධර්මතා විශේෂිත කරුණු තුනක් තියෙනවා. ඒ තමයි එකක් වෙනස් වී යන ගතිය, මේ විපරිණාමයට පත් වෙන ගතිය, අනිත්‍ය වෙන ගතිය. අනිත් එක තමයි ඒකට පේන්නේ දුක්ඛ ස්වභාවය. අනිත් එක තමයි එතන හරවත් දෙයක් නැහැ කියන ගතිය. ඔය ගති තුන තමයි විදර්ශනා ඥානෙට පේන්නේ. හැබැයි විදර්ශනා ඥානයකට ඇරෙන්න ඒ ගති තුන වෙන එකකට පේන්නේ. ඒ කියන්නේ ඒ ලක්ෂණ තුන තියෙන්නේ විදර්ශනා ඥානයකින් බලන්න විතරයි. ඒකේ ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් ඒකේ කර්තෘ ඇවිල්ලා විදර්ශනා ඥානෙ. අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙනෙන්නේ නැහැ විදර්ශනා ඥානයක් නැතු වෙන ඥාන. අපි යනවා මේ මොකද්ද මේ හොඳම ඉස්කෝලේ මොකද්ද මේ ලන්ඩන් තියෙන අපි සාමාන්‍ය කියන්නේ බණ්ඩාරනායක මහත්තයා හැම ගිනේ ගත්තේ ඔක්ස්ෆර්ඩ් එකේ. ඊළඟට දෙක කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ්. ඕක තමයි සාමාන්‍යයෙන් අප මෑත කාලේදී හයි බොහොම වෙල්කම් නම් රෙස්පෙක්ටඩ් මේ බොහොම ඩිස්ටිංග්විෂ්ඩ් තවත් මොන හරි වචනයක් කියන්න ඉංග්‍රීසියෙන් ඔන්න ඔය වගේ දාලා කියන්න තියෙන ඈ ස්කෝල දෙක නේද? ඒ කියන්නේ යුනිවර්සිටි කොලෙජ් එක. ඕකේ ගිහිල්ලා දැනුවම් එනවනේ. ඔය දැනුමේ ඇවිල්ලා වෙන වෙනේවට. හැබැයි ඒත් මේක නෑ. මේ විදර්ශනා ඥානෙ නෑ. ඒකෙන් බලන්නත් බෑ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක නිසා විශේෂිත ගුණයක්, විශේෂිත හැකියාවක් කියන පිරිසිදු විදර්ශනා ඥානයක් තියෙන්න ඕනේ. ඒකට විදර්ශනා ඥාන හදලා දෙන විදර්ශනා ඥානෙ ට්‍රේන් කරන යුනිවර්සිටිස් කොහේවත් නැහැ. ඒක ගමේ වෙන්න පුළුවන්, පන්සලේ වෙන්න පුළුවන්, නගරේ වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට මේ ප්‍රඥාවට හම්බ වෙන දේ මොකද්ද? ප්‍රඥාවට අයිතිද බලන්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේ තුන බලන්න ඥානේ අදාළ ඥානෙ ඉන්න ඕන. හැබැයි මේ දැන් මේ හැමතැනම තියෙනවා. හැම වස්තුවකම තියෙනවා. ඔය කොලිටි තියෙනවා. අපේ තුලක් තියෙනවා, පිටක් තියෙනවා. හැමතැනම වෙනස් වීමේ ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය තියෙනවා. හැබැයි පේන්නේ. ඇයි? රහස මොකද්ද? ඇයි පේන්නේ නැත්තේ? ඒකට අදාළ ඒකට අදාළ ඒක පෙන්වුම් කරන ඥානෙ නෑ. ඒ කියන්නේ ගතිය අපිට ඥාන ගතිය දැනගන්න ප්‍රඥා ගතිය නෑ. අව ඒකට අවශ්‍ය කරන ටික තියෙනවා. ඒකට පේන්නේ නැත්තේ අරග නැති. ඒක නිසා මේ දැන් මේක තේරෙනවනේ. සබ්ජෙක්ට් සහ ඔබ්ජෙක්ට් කියන්නේ මේ තව එකක් තියෙනවා මෙහෙම. දැන් යම්කිසි වෙලාවක ඒ විදර්ශනා නුවණ උදේ හරි දවල් හරි හැන්දෑවේ හරි රාත්‍රියේ හරි ලැබුණොත් ඒකෙන් ටිකක් ඒකේ හැටියට දකිනවා. හැබැයි සම්පූර්ණම නෙවෙයි. ඔහොමම බලාගෙන යනකොට ඒ විදර්ශනා ඥානය යම්කිසි මට්ටමකට තියෙනවද ඒ මට්ටමට ඒ ඒරියා එක ඒ කියන්නේ ලක්ෂණ තුන පේනවා. ඒ පේනුණාට පස්සේ වෙන්නේ මං කියන එක තේරෙනවා. දැන් අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය තියෙනවා යම් කිසි දෙයක. මේ ඒක දකින්නේ මොකෙන්ද? විදර්ශනාව. එතකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන යම් කිසි දෙයක තියෙනවද මේ මයික්ස් ඕෆ් කරගන්න ඔය අපේ ඔන්ලයින් ඉන්න පින්වතුන් මයික්ස් ඕෆ් කරගන්න ඔහේ ඇතින ශබ්ද ඇහෙනවා මේක දැන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණ තුන යම් කිසි තැනක තියෙනවද ඒ දිහා විදර්ශනා ඥාණයෙන් බලලා යම් කිසි දවසක දැක්කොත් ඊට පස්සේ එතෙන්ද කලකිරෙනවා. දැන් අපිට අපේ ජීවිතය ඇස්සේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා. හැබැයි ඒක පේන ඇහැ නැහැ. යම් කිසි දවසක ඒ ඇහෙන් අපි ඇතුළේ තියෙන කරුණු තුන දැක්කද? එතකොට කලකිරෙන්නේ, එපා වෙන්නේ, බය වෙන්නේ අර කරුණු තුනට විතරක් නෙවෙයි. ඒ කරුණු තුන තිබෙන්නා වූ සෙට් එක තමයි. මේක තේරෙනවද? ඒ විදිහටයි වෙන්නේ. මං අද මේ වෙන එකක් කියන්නයි මේ දාගෙන යන්නේ වැඩිය. දැන් මං කිව්වා මේ කරුණු කීයක් කිව්වද? කරුණු කීයක් කිව්වද? ඔව් මොකද්ද? ඔව් සබ්ජෙක්ට් ඇන් ඔබ්ජෙක්ට් කියලා. ඒ කියන්නේ දැනගන්නා දැනුමයි ඒකට ඒ දැනුමට ගොදුරු වෙන නෙමෙයි ගොදුරු වෙන ලක්ෂණයි ධර්ම ස්වභාවයක් දැනගන්නේ ඒකයි. ඊළඟට විදර්ශනාව තමයි ඔය කරුණු තුන පෙන්වුම් කරන විශේෂිත දේ. මේ හැබැයි මේක මේ සාමාන්‍ය ජාතකයක් වගේ නෙවෙයි. මේක ටිකක් හරි මේකට හරියට හිතන්න ඕනේ. ටිකක් හොඳට හිතන්න ඕනේ. එක තැනක තියෙනවා ඒ ඥාන එක එක ලෙවල් තියෙනවා. ඒ ඥානෙ මෝරපුවාන් පස්සේ ටිකක් වැඩියෙන් පේනවා. තව ටිකක් මේරුවාන් පස්සේ තව ටිකක් වැඩියෙන් පේනවා. අර තියෙන්නේ අපි අර තියෙනවනේ මේකත් අර අපි කිව්වනේ උපමාවක් ගත්තනේ අර මැග්නිෆයින් ග්ලාස් එකේ නැ මයික්‍රොස්කෝපික් ග්ලාස් තියෙනවනේ මයික්‍රොස්කෝප් එකේ ඒකේ තිබෙනා වූ මොකද්ද මේ රෙසලූෂන් එක නෙවෙයි මැග්නිෆයින් පවර් එකට අනුව මැග්නිෆයින් පවර් එකට අනුව තමයි ඒකට දාන්නා වූ දේ හොඳට පේන්නේ. ඒ වගේ අපේ ඥානයේ තිබෙනා වූ මැග්නිෆයින් ස්කිල් එකට අනුව තමයි පවර් එකට අනුව තමයි ඒක පේන්නේ. පොඩි පොඩි අවස්ථාවේදී ටික ටික පේනවා ඉහළට යන්න ලොකෝස් වේ. එක ඥානයක් තිබෙනවා ඒක නිසා ඒ ඥානයට කියනවා ආදීනව ඥානය කියලා. ආදීනව ඥානය. ආදීනව ඥානය කියලා කියන්නේ ඒ විදර්ශනා ඥානයට පේනවා ඒකෙ තිබෙනා වූ ආදීනව. අපේ ජීවිතේ හරි එළිය පැත්තේ හරි ඇතුල් පැත්තේ හරි මොනවාට තියෙනවනම් ඒකෙ තිබෙනා වූ ආදීනව කියලා කියන්නේ දී පේනවා. මොකක්ද ආදීනව කියලා කියන්නේ? ආදීනව කියලා වචනයක් අහලා තියෙනවද? ආදීනව අහලා ඈ
ප්‍රොඩක්ට් කියලා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඇති වෙයි සිද්ධ වෙන්නා උදේ.
එහෙම කියනවා. ආදීන ඔව්
විපාක
දෙනවා කියලා කියනවා.
විපාක
නරක
ප්‍රතිඵල.
ඔව් ඒක වචන දෙකක් වෙනවා. ආනිසංස සහ ආදීනව කියලා. ආනිසංස ආදීනව කියලා වචන දෙකක් තිබෙනවා. ඒ දෙකෙන්ම අදහස් කරන්නේ රිසල්ට් එක කියන එකයි. ඒ කියන්නේ ඒකේ රිසල්ට් එක. ඒකේ ලැබෙනා වූ ප්‍රතිඵලය. ආනිසංස කියන්නේ ප්‍රතිඵලය. ආදීනව කියන්නේ ප්‍රතිඵලය. හැබැයි ආනිසංස කියලා කියන්නේ හොඳ දෙයක ප්‍රතිඵලයටයි ආනිසංස කියලා කියන්නේ නරක දෙයක ප්‍රතිඵලයට ආනිසංස කියන්නේ නෑ. ඒකට කියනවා ආදීනව කියලා. නරක දෙයකින් ලැබෙනා වූ දෙයින් මේ ආනිද ආදීනව හොඳ දෙයින් ලැබෙන එකට කියනවා ආනිසංස. අන්න මේ ආනිසංස කියලා. මේක තේරෙනවද? දැන් එතකොට මේ කතා කරන්න යන්නේ ආදීනව දකින්නවා. ඒ කියන්නේ එහෙනම් මොකක් හරි තේරෙනවනේ ආදීනව කියනකොටම මේ මොකක් හරි නරක එකක් කියලා. ඔව් නරක විපාකයක් සිද්ධ වෙච්ච සිදුවීමක නරක ස්වභාවයක් තමයි දකින්නේ. ආන්නේ නරක ස්වභාවය ඉස්සෙල්ලා නොපෙනී තිබිලා දැන් පෙන්නවා. ඒ පෙන්න්නේ විදර්ශනා ඥානෙටයි. ආන්නේ විදර්ශනා ඥානෙ කියන මොකද්ද? ආදීනව ඥානෙ කියලා. දැන් මේ ආදීනව ඥානෙ නිකන් ඇති වෙන්නේ නැහැ. තියෙනවනම් හොඳයි. එතකොට නිකන් ලෝකයේ හිට මෙහෙට වුණාට පස්සේ කලකිරෙන්නේ නැහැ, වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිකන් මේ කම්පන ඇති වෙන්නේ නැහැ. හැම දෙයක්ම එහෙම බාර ගන්නවා. ඒ වගේම ලෝකේ හැටි කියලා හිත හදා ගන්න. අන්න එහෙම ශක්තියක් තියෙනවා. හැබැයි ඒක සල්ලි වලට ගණ්ඩක් ගන්න. ඒ වගේම පරම්පරාවෙන් ගණ්ඩක් දැන් මේක තමා තුළම දියුණු කරගත යුතු ස්වභාවයක්. ඥානය ආදීනව ඥානයේට මේ කරුණු පහක් පේනවා. ආදීනව ඥානයට කරුණු පහක් පේනවා. ආදීනව ඥානය කියලා කියන්නේ මොකද්ද? විපස්සනා ඥානයට නම. මම ඒක කියනවා. දැන් මේ ටික මම හිතන්නේ තේරෙනවයි කියලා. මේ කියපු ටික තේරෙනවද? තියෙනවා උපාදය ප්‍රවෘත්තිය උපාද පවත්ත නිමිත්ත ආයුහන පටසම් මතක හිතේද? මාත් හරි අමාරුයි කියාගත්තේ. මොකද්ද? උපාද පවත්ත නිමිත්ත ආයුහන ප්‍රතිසංධි කියලා කරුණු පහක් තියෙනවා.
නිමිත්ත නම් ඇස් කියන සවන
නිමිත්ත උපාද පවත්ත නිමිත්ත ආයුහන ප්‍රතිසංධි ආයුහන උපත්ති කියලා කියන්නේ මේ ආදීනව ඥානෙන් ඒ හරියට පෙනෙන ටිකයි මේ කියන්නේ. දැන් ආදීනව ඥානයේ තියෙනකොට ඒකට පේනවා. දැන් බලාගෙන යන ඉසේ පටන් දෙපතුළු දක්වාම ඉතින් මේක රවුම් ගහගෙන දැන් නුවණින් බලාගෙන යනවා. බලාගෙන යනකොට මේ ඇහැ දිහා කන නාසය දිව ශරීරය හිස කන අත හැම තැනම ඇට සැකිලි හැම තැනම දැන් වෙන මොකක්වත් හිතන්නේ කියන්නේ නැතුව දැන් බලාගෙන යනකොට සිහිය තියෙනවා නුවණ තියෙනවා. එතකොට මේකේ මේ පේනවා මේකේ වෙනස්කමක් පේනවා. මේකේ වෙනස්කමක් හිතලා තියෙනවා. ඒක පේනවා. මේකේ දුකක් පේනවා. ඒ කියන්නේ දුක පේන්නේ භාවනා කරන්නත් අමාරුයි. එතනම දුක. භාවනා කරන්න අමාරුයි, හිතගෙන ඉන්න අමාරුයි, සක්මන් කරන්න අමාරුයි, ඉඳගෙන ඉන්න අමාරුයි, කකුල තියාගෙන ඉන්න අමාරුයි. ඔය හැමතැනම තියෙන්නේ දුක්. අපහසුකම් කියලා කියන්නේ. ඔය දුක් වලට තවත් වචනයක් පහස අපිට අපහසුකම්. තව ඉංග්‍රීසියෙන් දාන්න පුළුවන් hardship කියලා කියනවා, difficulties කියලා කියනවා, suffering කියලා තියෙනවා, තව උනාති. විපකෂන් ඒවා විපාකනේ නේ. ඔය වගේ අමාරුකම් අපහසුකම් පීඩාවල් ඔය ඔක්කොම ඇවිල්ලා දුකේ තිබෙන්නා වූ ආකාර ස්වරූප. දැන් ඒ ටික ඔක්කොම මේකේ තියෙනවා. කාටද අපහසු නැත්තේ? කාටද අමාරු නැත්තේ? කාටද රිදුන් නැත්තේ? එහෙනම් හැම එකම මේක තියෙනවානේ. මේක පැකට් කරලා තියෙන්නේ. මේක සම්පූර්ණ මේකේ ඔබ්බලා දුක කියන එක, පීඩාව කියන එක ඔබ්බලා තියෙනවා. හැබැයි ඒක පේනවා. මේ විදර්ශනා නුවණට පේනවා. ඒ වගේම තමයි වෙනස් වී යන ආකාරයක් පේනවා. ඉතින් අපේ ජීවිතයේ ඇතුලේ නිසා හොඳයි කියලා, හරවත් කියලා, වටිනවා කියලා එහෙත් මෙහෙත් කරන්න පුළුවන් කිසිම දෙයක් මේකේ නැහැ. ඔන්න ඒක තේරෙනවා. දැන් මෙහෙම කරගෙන යනකොට මේ පහළ වෙනවා මේ මේක මෙච්චර මේ වෙනස් වෙකම් තියෙන පීඩාවල් තිබෙන මේක හැදුනේ කුමක් නිසාද කියලා හොයන්න. දැන් මේක පාන් කාර්ය හදපු එකක් නෙවෙයි නේද? බේකරි කාර්ය හදපු එකකුත් නෙවෙයි. ඊළඟට දොස්තර මහතුරේ කාසු වෙලා මේ කෑලි කෑලි කාසු කරලා අර මොකද්ද මේ කම්පියුටර් තියනවා නේද? කම්පියුටර්ස් මේ කෑලි එකතු කරලා අර හදනවා නේද? ඒකට කියනවා මොකද්ද මේ? ඈ නැහැ. රෝබෝ නෙවෙයි. ඒකට කියන්නේ කෑලි කෑලි එකතු කරලා හදන එකට කියනවා මේ කම්පියුටර් එහෙම එකතු කරන චෙක් කරන්නේ. එහෙන් ගන්න ජපානින් කියලා ගන්න චීනෙන් කියලා ගන්න ඇසෙම්බල් කරපු එක කුත් නෙවෙයි නේද? අතගත්ත කොහරි ඇමරිකාපැත්තෙන් කකුල ගත්ත තවහකින් හાર્ට් එක ගත්ත එහෙම ඇසෙම්බල් එකක් නෙවෙයි නේද? එතකොට මේක මේ හැදිච්ච තනක් තියෙන. ඇයි එහෙනම් මේක මෙහෙම වුනේ? ඇයි මේක මෙහෙම වුනේ? එතකොට මේක උනේ මේ වගේ එකක් දැන් හැදෙන්න, මේ වගේ එකක් හැදෙන්න, මේ වගේ එකක් මේ මෞකසක මතුවෙන්න, මේ වගේ එකක් මෞකසක හැදිලා ලොකු වෙලා විස්තර වෙලා එන්න එනර්ජි හදලා තිබුණා පිටිපස්සේ ඉස්සෙල්ලා. ආන්න ඒකට කියනවා මේ ඒ එනර්ජි හදලා ඒකේ බලයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. මේක කවුරුත් හදපු එකක් නෙවෙයි. මේක හදන්න ඉස්සෙල්ලා තිබිලා තියෙනවා ශක්තියක්. ඒ ශක්තියෙන් පෙර කර්මයෙන් පෙර ආත්මයක තිබිච්ච යම්කිසි දෙයකින් මේ පහළ වෙච්ච එකක් කියලා ඔන්න තේරුම් ගන්න. ඒකට කියනවා මොකද්ද? උප්පාදක. උප්පාද කියලා කියන්නේ මොකද්ද? පෙර කරපු කර්ම ශක්තියකින් මෙහි හටගත් එක කියන ඉපදීම කියනවා උපාදේ කියලා. එතකොට මේක මේ අනිත්‍ය කියන දේ තියෙන්නේ රැඳලා තියෙන්නේ මොකේද? උපාදේ වෙච්ච එක. දුක තියෙන්නේ මොකක්ද? සර උපාදේ වෙච්ච එක. අනාත්මය තියෙන්නේ මොකේද? උපාදේ වෙච්ච දේ. එතකොට උපාදේ වෙච්ච එක තමයි මේක තියෙන්නේ. ආන්නේ එතකොට මේ ඔක්කොම ටික හතර තියලා තියෙන පෙර කරපු කර්ම. ඒකට කියනවා උපාදී කියලා. දැන් තේරෙනවද උපාදී කියලා කියන්නේ මොකක්ද? කරුණු පහයි මම කියලා දෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්න එහෙම අහන්න පුළුවන්. තේරෙනවද? හා? මොකද්ද? දෙක. මොකද්ද දෙක කිව්වේ? උපාද පවත්ත. පවත්ත කියලා කියන්නේ පවතිනවා කියලා කියන්නේ. අපි කියන්නේ පවතිනවා කියලා. ඒ කියන්නේ එකිනෙක ප්‍රවෘත්තිය කියලා කියනවා. පවතිනවා. මේ යම්කිසි දෙයක් හටගත්තා ඊට පස්සේ පවතිනවා. දැන් ඉපදුනා, ඉපදිලා පවතිනවා. තියෙනවා. ආන්න එකට කියනවා ප්‍රවෘත්ති ක්‍රමය. එහෙම නැත්නම් පවතින ස්වභාවය කියලා. දැන් මේ පවතින ස්වභාවය ප්‍රතිසන්දිය සිදු වුණා ඊට පස්සේ දැන් මේ පවතිනවා. මේ පවතින එකේ තමයි මේක තියෙන්නේ. දැන් ඉපදෙන දැන් උප්පත්ති හදලා දුන්නේත් මොකද්ද? ඇති වෙන නැති වෙන දුක් වෙන දෙයක්. ඊට පස්සේ පවතින්නේ මොකද්ද? ඇති වෙවි නැති වෙවි දුක් වෙවි යන දෙයක්. එතකොට මේක ප්‍රවෘත්තිය කියන එකක් ගන්නවා. පවතින ආකාරය දක්නවා. එතකොට දැන් ඉස්සෙල්ලා කියේ මොකද්ද? උත්පාදේ. ඊට පස්සේ ප්‍රවෘත්ති. තව එකක් තියෙනවා. ඒක මොකද්ද? ඒක නිමිත්ත කියලා කියන්නේ ඒක අපි ඊයේ පෙරේ දවසක කිව්වා නේද නිමිත්තක් කල්ලනයි කියලා එහෙම කියලා කියන්නේ. නිමිත්ත කියලා කියන්නේ මොකක්ද? නිමිත්ත කියලා කියන්නේ ඒක මෙහෙම තේරුම් ගන්නද? වෙනස් වීමේ ස්වභාවය අල්ලගන්න පුළුවන් දේ. දුක තිබෙන්නා වූ තැන අල්ලගන්න පුළුවන් දේ. එහෙම නැත්නම් දුක තිබෙන්නා වූ තැන හිතලා තියෙන දේ. අනිත්‍ය කියන දේ දුක කියන එක ඇවිල්ලා දැන් අපිට මොකක් හරි මාක් එකක් වටනවා නේද? දැන් අර අපි කියවන ඉස්සෙල්ලා ප්‍රඥාව කියන විදර්ශනා ඥානය කියන විදර්ශනා ඥානයට අහුවෙන්න බෑ මොකක් හරි සටහනක් හරි මොකක් හරි දෙයක් අහුවෙන්න බෑ නේද? ආන්නේ ඒ අහුවෙන ඒකට කියනවා නිමිත්ත කියලා. අනිත්‍ය කියලා කියන්නේ නිමිත්ත ස්වභාවයක්. ඒකට අනිත්‍ය තියෙන තැන නිමිත්ත ස්වභාවයක්. දුක කියලා කියන්නේ නිමිත්ත ස්වභාවයක්. ඉතින් මේ අනාත්මය කියලා කියන්නේ නිමිත්ත ස්වභාවයක්. මොකක් හරි සටහන මොකක් හරි දෙයක් තියෙනවා. ආන්නේ ඒකට කියනවා මොකද්ද? නිමිත්ත. දැන් කියා කිව්වද? උපාදයයි පරවතියයි නිමිත්තයි. දැන් ඔය ටික තියෙනවා. අපි ඉස්සෙල්ලා ඔය ටික තේරුම් ගන්න. දැන් මේ ඇති වෙලා තියෙන මොකද්ද? සෙට් එකේ තියෙ සෙට්. දැන් මේ හැදලා තියෙන සෙට් එක මොකද්ද? අනිත්‍ය ස්වභාවයේ තියෙන, දුක්ඛ ස්වභාවයේ තියෙන, අනාත්ම ස්වභාවයේ තිබෙන්නා වූ දෙයක් ඉස්සරලා කරපු කර්මයකින් මෙතෙන්ට ගිනල දැම්මා. ඇති කරා. අන්න ඒක උපාදි. උපාදි කියලා කියනවා. ඊට පස්සේ ඒක එතරම් නවතින්නේ නැහැ. ඉපදුනාය නැතිින්න පායි. මේක ඊට පස්සේ දිගටම අල්ලගෙන යනවා. අල්ලගෙන යන්නේ අර උපදින අවස්ථාවේදී අල්ලලා දීපු සෙට් එක තමයි ඉස්සරහට ගෙනියන්නේ. ඒක නිසා ඒකක් තියෙනවා. අනිත් එක මොකද්ද කියේ? නිමිත්. දැන් මේ වෙනස් වීමත් ඊළඟට ඒකේ තියෙන පීඩාකාරී ස්වභාවයත් ඔහි තියෙන බැලුවම පස්සෙත් පේනවා. දැන් මේක තියෙද්දි තව එකක් කරනවා. මේක ඉස්සර වෙලා කරපු මොකක් හරි දෙයකින් මේක ඇතුණාට පස්සේ මේ තිබෙන්නා වූ අනිත්‍යද මේ වෙනස් වෙන ස්වභාවයේ පීඩාකාරී එක උඩ ඉඳගෙන ඒක පාවිච්චි කර කර ඒක පාවිච්චියට ගමින් දැන් මේක හොඳ එකක්ද නෑනේ. වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, කබල් වෙනවා, එහෙමනේ. බැලුවම පස්සේ මෙහෙමනේ. දැන් ඔන්න අපේ නිමිත්ත කියලා කියනවාක ජරාවටත්පත් වෙනවා නේද? ඇද වෙනවා, කුද වෙනවා, කැඩෙනවා, ඇක්සිඩන්ට් වෙනවා. ඔව් ඔක්කොම ඇවිල්ලා මේ නිමිත්තත් භාවයේ අනිත්‍යයෙන් පෙන්වන්න කරන්නේ. ඇක්සිඩන්ට් වෙනවා, ජරාවටපත් වෙනවා, අපාට වෙනවා, කැත වෙනවා, අන්ධ වෙනවා. ඔය ඔක්කොම ටික දැන් මේකේ අර උප්පත්තිය ලැබලා දීපුවේදී තියෙනවා. ඒ ටික තියෙද්දිම කරන්නේ මොකද්ද? දැන් එපා වෙන්න එපායි. මේක එපා කියලා අහකට දාන්න එපායි. මේක හොඳ නෑ කියලා. හැබැයි මේ කරන්නේ ඒ ගොඩේම, ඒ ජරා ගොඩේම, ඒකෙ මිදගෙන තව එකක් ඉල්ලුම් කරලා මේ ශක්තිය කරනවා. ඒ වගේ වෙනස් වෙන, කැඩෙන, ජරාවටපත් වෙන, මේ අනිත්‍යයටපත් වෙන, තවත් විඳවන එකක් ගන්න ආයෙත් ඒ ගොඩේ ඉඳගෙනම මේ හදන ශක්තිය. මොන මොඩ වැඩද නේද? ආන්නේ ඒක උඩ ඉඳගෙන ඒකම ඉල්ලුම් කරනවාට කියනවා ආයෝනිය කියලා. මේ නරකදී පාවිච්චි කර කර නරකදී කකා වහකාල මැරෙද්දී ඒකේ විඳව විඳව තවත් පතන්නේ මොකද්ද? ඒ වගේ එක. ආන්නේ ඒකට කියනවා ආයුහණය කිය. ඉස්සල්ලයකින් විඳවන ගම. ආයුහණ. නැවත උත්පත්තියකට ශක්තිය හදනවා. නැවත උත්පත්තියකට ශක්තිය එකතු කරන්නේ කර්ම හදන්නේ මොකක් පාවිච්චි කරලාද? අර ඉස්සල්ලයකින් මේ ඇද ඇද මේ කබල් කබල් වෙවි ඇද ඇද තල්ලු කර කර යන්නේක අස්සේ තමයි ආයකක් හදන්නේ. ඒක පේනවා මොකටද? මේ අර ආදීනම ඥානෙට පේනවා. මේ හදනේ හදනේ ඔක්කොම මේ කබල් වාහනේ පාවිච්චි කර කර තවල් කබලක් ගන්න තමයි කියලා මේ හොඳට තේරෙනවා. මේ හැම දෙම ගෙනල්ලා දෙනකොට හොඳයි නේද? විකුණනකොට මේ ඔය වාහන එහෙම විකුණන කට්ටිය වාහනයක් ගන්න ගියාම නිකන් මේ ඒගොල්ලෝ අපිට ඒ වාහනේම ගෙනල්ලා දෙන්නේ කියන්නේ මේ එක්කුතේ උපන් සහෝදරයා වගේ තමයි කතා කරන්නේ. ගන්න මෙහෙමයි මොන ලාභෙට දෙන්නම් හරි මේ මේක හොඳ වාහනේ කියලානේ. සතියක් අදිනකොට තමයි තේරෙන්නේ මොන කබලද කියලානේ. ඔය පෙර කර්මයෙන් තුම තමයි මෙහෙට ගෙනල්ලා දෙන්නේ. හොඳ තැනකට යන්න මනුස්ස ලෝකේ හොඳට කිරියෙන් පැනියෙන් ඉතිරලා දෙවියෝ කියන්නේත් ඒක දුගදී කියලා. ඉතින් ඔහොම ඔහොම එකක් කියාගෙන මෙහෙ එනවා. ඇවිල්ලා බලනකොට මොනවද උපදිනකොටම ලේ ගොඩ නේද? එව්වි එහෙමනේ. යන්න ගිහිල්ලා සුගතියේ උපදිලා මේ මාවුසක ඉපදිලා පින් කරගෙන එන්නේ කියලා. අරේ මේ ඉතින් ඔහොම එව්වන් පස්සේ ඉන්න වෙන්නේ ඉස්සර වෙලාම කළුවර කාමරිය වගේ නේ මවුසේ ඉන්නේ. හ්ම්. ඉතින් ගිරලා හයි කරලා දාන ඉන්නේ කියලා. ඊට පස්සේ උපදින කොටත් හරි අමාරුයි. ඊට පස්සේ හරියට ලේ වැකිලා ඉන්නේ හැමතැනම ජරා වෙලා නේද? ඊට පස්සේ මේ අමුතු පරිසරයකටයි එන්නේ. දැන් ඉතින් කොහොම තමයි? හැබැයි ඉතින් එහෙම කරලා ආයෙත් මොකද කරන්නේ? ආයේ තර වගේම එකක් තමයි ඉල්ලුම් කරන්නේ. අන්න ඒකට කියනවා මොකද්ද? ආයුහණය. දැන් කරු කීයක් කිව්වද? හතරක් කිව්වා. පළවෙනි එක උප්පත්ති. උප්පාදනේ. පළවෙනි එක උප්පාදනේ. දෙක පැවැත්ම. පවතින්නේ අර ටිකව තමයි. ඊළඟට නිමිත්ත. ඊළඟට ආයු. නිමිත්ත කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය වෙනස් වීම විපරිණාමයේ තියෙන තැන. නේද? ඒ ධර්මය. අනිත්‍යක ආයෝවණය කියලා කිව්වේ ඒකක්ම ආය හදාගන්න මාර්ගය ගන්න. ඊට පස්සේ දැන් මේක පාවිච්චි කර කර එකතු කරගත්තානේ මොකක් හරි ශක්තිය. ඒ ශක්තියෙන් ඊට පස්සේ තව එකක් හට ගන්නවා. ආන්න ඒකට කියනවා පටිසන්ධි කියන. මේ කුණු පොඩින් හදාගත්ත එකකින් ආයෙක හට ගන්නවා. පාන් වල තියෙනනේ පුස් කනවා කියලා නේද? පාන් එකේ උඩම හැදෙනවා තව එකක්. නේද? ඒ වගේම අර ගස් වල හැදෙනවා මේ ගහ නසාගෙන තව එකක් මතුවලා එන එකක් තියෙනවා. පිළලනේ. පිළලේ. එකක් නසාගෙන තව එකක් එක මතුවෙන. හැබැයි ඒ පිළලේ කියලා කියන්නේ ගස් జాතියක්. හැබැයි ඒක හැදෙන්නේ අර ගහ උඩ ආධාර කර. ඒ වගේ මේකේ මේක ආධාර කරගෙන මේක උඩම හැදෙන්නා වූ ජීවෙනවා ශක්තියක්. ඒ තමයි ආයෝහනේ. ඒකින් ඊට පස්සේ ඒක අතහැරලා දානකොටම මේ වගේ එකක් ආය හදලා දෙනවා. ප්‍රතිසන්දියක් හදලා දෙනවා. හැබැයි හදලා දෙන්නේ ඇයි? ඒත් මේ වගේ එකක් හදලා දෙන්නේ ඇයි? හේතුව එයා පවර් එක එක්කාසු කරලා තියෙන්නේ මේ ඒ වගේ තැනක ඉඳලා. අන්න ඒක නිසා තමයි වෙනස් වෙන දෙයක්ම එයා එක්කාසු කරලා හදලා දෙන්නේ. ඒකට කියනවා පටිසන්ධි කියලා. හැබැයි ඕක මතකද දැන්? උප්පාද පවත්ත නිමිත්ත ආයෝහන පටිසන්ධි. මේක මෙහෙම කිව්වට ඕකට සමාන වචනක් තියෙනවා. දැන් අපි හිතමු අපි හිතමු මෙහෙම ආයුහන කියන එක දැන් කියපු ගමම නිකන් බය වුණා වගේ එකක් වුණා නේද? මේක මොකක්ද කියලා අපිට මොකක් හරි අනතුරක් වෙන එකක්වත් දන්නේ නැහැ මේ කියන්නේ යන්නේ කියලා එහෙම එකක් තියෙනවනේ නේද? ඒක හරි බරපතලයි. මම හිතන අද වෙන්න ඇති ආහන්නත් ඇති සමහර අය. ආයු කියනක නම් අහලා තියෙනවා ආයුහන කියන එක. හැබැයි ආයුහනේ කියන එක අපි ওই වචනේ නෙවෙයි වැඩ කරන්නේ. ඔන්න ඕක තමයි ඔකේ තේරුම. ආයුහනේ කියලා කියන්නේ නියම වැඩි. ආයුහනේ කියලා කියන මෙහෙමයි. අපිට අපේ අම්මලා පොඩි කාලේ අපිව ඉක්කරගෙන යනවා මේ පන්සලට ඉතින් පොය දවසට ඉන්නේ ඉක්කරගෙන යනවා. ඉක්කරගෙන යන්නේ මෙහෙමයි මේ කියනවා තියන්න කම්බලෙලා මල් ටිකක් කඩන්න කියලා. මල් ටිකක් කඩන්න කියලා ඉතින් කියනවා මේ හොඳට මල් ටික බිම එහෙම දාන්න එපා කියලා කියනවා. බුදුහාමරන් පූජා කරන්න ඕනේ බිම දාන්න එපා හොඳ මල් තොරන් පරමල් ගන්නත් එපා. මල් කඩුවන් මල් පූජා කරාන් පස්සේ ලස්සන වෙනවා කියලා කියනවා නේද? ඊට පස්සේ ලස්සන වෙනවා ඊළඟා මේ මෙහෙම වුත් වුණා. මට මතකයි පොඩි කාලේ අපිට මල් කඩුවා ගත්ත අපේ මේ ඔය කතාව කියලා ලස්සන වෙනවා ගිහිල්ලා මල් කඩන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි දැන් මල් ගොඩාවක් කැඩුවා දැන් ලස්සන වෙන්න එපායි. ඉතින් මේ අපේ පොඩි නංගි කෙනෙක් හිටියා. ඉතින් අපි දෙන්නයි තවත් ඉතින් ඒ අපේ නැන්දලාගේ ඒ කට්ටියගේ ඉතින් ලස්සන වෙන්න කියපු ගමන් ඉතින් මල් කඩාගෙන වහ කුඩ කැඩුවා අර DC මල් අර බාබන්ඩේස් නේ අර මොකද දාස් පෙති යම සුවඳයින අර ගියා තිබුණා ඒවා. ඉතින් දැන් හොඳට පුරවගෙන ගියා. ඊට පස්සේ ගිහිල්ලා ඉතින් ඒ තට්ටුවල තියලා පූජා කරලා ඉතින් දැන් එනවා. එනින් ගමන් බලනවා අත එහෙම දැන් රත්න වෙලාද කියලා. ඉතින් ඒකනේ කිව්වේ. ඉතින් හැබැයි එහෙම මොකක්වත් වෙලා නැහැ. ඊට පස්සේ ඇහුවා ඉතින් අපි එදෙම අහන්න එපායි. අපි අහන්න ඕනේ ඒක විමර්ශනය කරන්න ඕන. ඉතින් අපි ඇහුවා ඇයි එහෙමද මේ වෙලා නැහැ නේ කියලා. ඊට පස්සේ කිව්වා දැන් නෙවෙයි ඊළඟ ආත්මේ කියලා. අනේ මොකද්ද?
ඊළඟ ආත්මේ තියෙනවා කියලා.
ආයුහනේ එන ආයුහනේ අපිට ආයුහනේ කරලා දුන්නේ ඔන්න විදිහට. දැන් එතකොට මේ අර දැන් මේ ඉන්නා වූ එකෙත් කැතයි. ඒකත් තව ලස්සනයි. ඊට පස්සේ ආයෙත් අර වෙනස් වෙන අවලස්සන වෙන පවට පරිවර්තනය වෙන්නා වූ කොයි ලස්සනෙක් කෙනා වුණත් ඉතින් අවලස්සන වෙනවමනේ. ලස්සන හම්බෙන එක හැබැයි වැඩි වෙලා තියෙන එක තීර කාලයක් අල්ලගන්න බෑ. හැ ලස්සන වෙන එක හැබැයි දිව්‍ය ලෝකෙත් එහෙමයි. හැබැයි දිව්‍ය ලෝකයේ ලස්සන වුණාට දිව්‍යන්නේ හැමදාම ඒකේ ලස්සනම ඉන්න බෑ. නේද? ඉතින් ඒක වෙනස් වෙනවා. ඒක නිසා අපිට ආයුහණය කියන එක හදලා දුන්නේ ඔන්නේ මල් වලින්. නේද? ඊට පස්සේ කියන ධනවත් වෙන්න, සිටු වෙන්න, බලවත් වෙන්න, ගම්මාන වල රටවල නායකකාරකාදීන් වෙන්න හදන්නේ කියලා කියනවා. ඉතින් ඒ ඔක්කොම වෙන්නේ මේ හොඳටම පේනවා මේ ඉන්න නායකයෝ ගහමරාගෙන යනවා. නේද? තුවාල වෙනවා මේ කෑලි කැඩිලා. නේද? ඉතින් මේ එක්කෙනෙක් ඉතින් විනාශ වෙලා ඒ එක්කෙනෙක් විනාශ වෙලා මේ රණ්ඩු සරුවලට ගිහිල්ලා ඒ නායකයා විනාශ වෙලා මැරිලා එයාගේ හත් දවසේ දාන්න ගිහිල්ලා ඒක තත ගහලා ප්‍රාර්ථනා කරන්නේ මට නායකයෙක් වෙන්න ලැබීවා කියලා. එහෙනම් ඒ වගේ හැම වෙලාවෙම අපිට මේ දන්නේ නැතිකම හින්දා තමයි මේ ආයෝහණය කරන්නේ. ආදීනව ඥානෙ ඔන්නෝ කල්ලලා දෙනවා. මේ ඥාන ආදීනව ඥානෙ ආයෝහණය අල්ලලා දෙනවා. ඒ තමයි මේ මෙන්න මේ විදිය එකක් පතනවා මෙන්න මේක පාවිච්චි කරලා කියේ. අපි දැන් තේරෙනවනේ ඔය දානි දීලා ඒක සිල් රැකලා ඔවා අර මේ නැති වෙන දෙයක්ම ප්‍රාර්ථනා කරනවා නම් ඒකවල කියනවා මොකද්ද? ආයුර්ණය කරනවා. අනිත් එක තමයි තව එකක් අපි තේරුම් ගන්න ඕනේ. නිමිත්ත කියලා කියමු මොකද්ද? ඔව් අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ ඒක හිතලා තියෙන තැන. නේද? දැන් පොතන හරිය දන තියෙන්නේ බෑ. දැන් අහසේ බලාගන්න හැකේ අනිත්‍ය දුක අනාත්ම. ඒක නිකන් ඔය තියෙන එකක් නේ. දැන් මේ අනිත්‍ය දුක අනාත්ම කියන එක කොතෙන්ද හරි සෙට්ලා තියෙන්නේ කොහොමද? අන්න ඒකට කියනවා මොකද්ද? නිමිත්ත කියලා. දැන් ඒ නිමිත්ත කියන ස්වභාවය අපි කියනවා මෙහෙම අනිත්‍ය දුක අනාත්ම කියලා ඕක තමයි හයි පිච් යන ඉතාමත් ඉහළ තලයේ පාවිච්චියට ගන්න වචන තුන. ඊට පස්සේ හැබැයි අපි අනිත් කියන්නේ අනිත්‍ය කියන එක අත්දිනවා. ඒ තමයි කකුල පය ගැහුණා. ඔන්න අනිත්‍ය. ඊට පස්සේ තුවාලයක් හැදුණා. ඒකට කියන්නේ ජරාවටපත් වෙනවා. කොන්ද අමාරු. නැමෙන්න බෑ. ඔන්න අනිත්‍ය කියන එක දැන් මේ අපි අපිට මතුවෙන කාලේ බණහඬ ගියන් පස්සේ අනිත්‍ය දුක් අනාත්ම. ඒ අනිත්‍ය දුක් අනාත්ම කියන එක මේ අපිට සාමාන්‍ය ලෝකයේදී ඉදිරිපත් වෙන්නේ අනිත්‍ය දුක් අනාත්ම කියන නමින් නෙවෙයි. විශේෂයෙන්ම අනිත්‍ය දුක්කකින් නෙවෙයි. පීඩාව, ලෙඩ හැතුණා, උණ හැතුණා, වැඩේ අමාරුව, ඊට පස්සේ දතක් ගැලුණා, ඔන්න ඒ වගේ ලෙඩ වල නම් වලින් ඊට පස්සේ ශෝකය මේ ශෝකය හැදෙනවා, අඬන්න සිද්ධ වෙනවා, වැළපෙන්න සිද්ධ වෙනවා. ඔය හැම එකක්ම ඇවිල්ලා මොකද්ද? අර දුක කියන එක මතුවෙන තාලේ දැන් ඔය ඔය ඥාති වියෝ නිසා අඬනවානේ, වැළපෙනවානේ. ඒ මොකද්ද? එතන තියෙන්නේ දුක. ඇඬීම, වැළපීම කියලා කියන්නේ ඔය දුක ඉදිරිපත් වෙච්ච තැන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ජරාව කියන එක විස්තර කරනකොට, එහෙම නැත්නම් මේ දුක සත්‍ය විස්තර කරනකොට අර ගැඹුරට යන්නේ නැතුව සමාජයේ ඉස්මතු වෙලා පේනේ වගේ දේශනා කරේ මිනිසුන්ට අහුවෙනවා ඒකට නේද? ආන්න ඒක නිසා තමයි ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස ඔය වචන වලින් කිව්වේ. ඔය තමයි අපිට අපේ ළඟ ඔය දුක්ඛය කියන එක, අනිත්‍ය කියන එක අපේ ළඟ ඉන්න තාලේ. එතකොට නිමිත්ත කියලා කියන්නේ ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕන. ඔය ශෝකය කියන නමින් හිටියත්, දුක කියන නමින් හිටියත්, වැළපීම නමින් හිටියත්, ජරා ලෙඩක් වුණායි කියලා නමින් හිටියත් ඔය ඉන්නේ මේකයි. දැන් අපි කියමු කැන්සර් එකක් හැදෙනවා කාටයි. දැන් ඔය කැන්සර් එක ඇවිල්ලා අනිත්‍ය සහ දුක ඔකෙත් තියෙනවා. අනිත්‍ය කියන අනිත්‍ය ගතිය, දුක ගතිය අපේ ළඟට එන්නේ මොන සුකුරුකේද? කැන්සර් එකක් හැටියට, ලෙඩක් හැටියට, හાર્ට් ඇටැක් එකක් හැටියට, හමේ රෝගයක් හැටියට, ඔය ජරාව, ව්‍යාධිය එන තාලේ. ඉතින් අපි දන්නේ මේ අපි කියන මෙහෙම ජරාව මේ අනිත්‍ය වෙටින් නැද්ද? නැහැ. දුක වෙටින් නැද්ද? නැහැ. මේ අත කෙනෙක් සම්පන්න රිදෙනවා. රිදෙනවා. දුක වෙටින් නැද්ද? නැහැ. දුක වැටෙන්නේ කෙලිත්වම්පත රිදෙන එකද? දැන් බලන්න අර මේ අපේ ගාව ඉන්නේ කෙනා, අපේ ගාව ඉන්නේ වේදනාව, ජරාව, ලෙඩවීම හැම එකම තියෙනවා. නමුත් අපි දුක කියන එක යැත්තේ ඒක තේරුම්මද යන්නේ. හැම වෙලේම තියාගෙන ඉන්නේ ඒක යටපත් කරන්න පුළුවන් කියන ඇඟීම තමයි අපේ සංඥාවක් තියෙන්නේ. හැබැයි දැන් එතකොට දැන් තේරෙනවද? උපාද මොඳන් කරුණ කීයක් කියලා දුන්නද? උපාද කවද්ද නිමිත්ත ආයූහන පටිසම්පදිය. මෙන්න මේ ටික තමයි විශේෂයෙන්ම කියන්නේ. මෙන්න මේ ටික තේරෙන්නේ කොමකටද? ආදීනව කියන ඥාණයට තමයි. තව කරුණු 15ක් තියෙනවා. ඒ 15 ඔය ඔය ටික ප්‍රධාන කරගෙන අනිත්‍ය වයකට සමානව. ඒ කියන්නේ මම ඔය කිව්වේ ව්‍යාධි, මරණ ආදී දේවල් ඒවා ඒ ස්වරූපයෙන් තමයි එන්නේ. දැන් ප්‍රධාන වශයෙන් යන්නේ ඔය ටික මුල් කරගෙන තමයි අනිත් 10 වැඩ කරන්නේ. ඒක නිසා හැම එක්කිනාම ඔය මේ විපස්සනා ඥානය කියලා කියන්නේ ඉතාමත්ම ගැඹුරු, ඒ වගේම ඉතාමත්ම හොඳ අවබෝධයක් තමයි අපිට හදලා දෙන විශේෂ ඥානයක්. ඒ වගේම මේ අපිට ඥානෙ නැති හින්දා තමයි අපි පැතිලි තියෙන්නේ අපි. අපි පතනවනේ. අපි ගොඩාක් පතනවා. ඒ කියන්නේ ආයෝහණය කරනවානේ. ආයෝහණය කරන්නේ අර පරණ දේම ආයෙත් ගන්නද? ඔය ගතිය හොඳට තේරෙනවා විපස්සනා ඥානෙ කියන ආදීනම ඥානෙට. ඒ නිසා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම ඒ උතුම් ආදීනම ඥානෙ විදර්ශනා භාවනා තුළින් පහළ කරගෙන ගැඹුරු ධර්මයේ තේරුම් අරගෙන විෂදව තේරුම් අරගෙන ඒකාන්තයෙන්ම පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට ලැබීවා කියලා ප්‍රාර්ථනා කරස. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්.
අදීනම විදර්ශ කියන්නේ තව ඥාන තියනවාද මේ අදීනම විදර්ශනා ඥාන වගේ
තියෙනවා. ඒ කියන්නේ මෙතනදී හරියට පේනවා හරියට දුක දැනෙනවා. ඒකේ පීඩාව ආදීනම ඥානයේ තියෙන ස්වභාවය තමයි ඒකේ තියෙන තව නිබ්බති ගති ඔය මේ උපපත්ති අරෝමයක් ටිකක් තියෙන තව අතිරේක කර්ම 10ක් තියෙන ඒත් මේකට සමානයි. මේකෙදි හරියට ආදීනව කියලා කියන ඥානෙ ඇති වුණන් පස්සේ කිසිම දෙයක් ඒ ඥානෙ තියෙන එක්කනට කිසිම දෙයක් මේ හොඳයි කියලා නම් තේරෙන්නේ නැහැ. කිසිම දෙයක් හොඳයි කියලා නම් තේරෙන්නේ නැහැ. හොඳටම අහුවෙනවා මේක මං කරගත්ත දෙයක් කියලා. මං කරගත්ත දෙයක් කියලා අන්න එහෙම අපි එහෙම කියනවනේ නේද? මොකක් හරි අපි මේ ලබාගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒකින් විඳවන තත්ත්වයටපත් වෙනකොට අපි කියනවනේ අයියෝ මං කරගත්ත දෙයක් කියලා. ආන්න ඒ වගේ ස්වභාවයක් හැඟීමක් ඇති වෙනවා ආදීන ඥානෙදි. මට වෙච්ච දෙයක් මං කරගත්ත දෙයක් කියන බලවත් මේමක් ඇති වෙනවා. හැම වෙලාවම දෝෂය තමයි තියෙන්නේ. විදර්ශනාවේ ඉහළ තලයක්. දෙමිනා මේ ඒ විදර්ශනාවේ මේ ආදීනව කියලා කියන්නේ ඒක සිහියට අරගෙන මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි විදර්ශනා ඥානයකක් එන්න ඕන. එතකොට තමයි ඒ
විදර්ශනා
විදර්ශනාව වඩනවා කියලා කියන්නේ මේ අනිත් මේ කියන්නේ වෙනස් වී යන ස්වභාවය, ඒකේ ඇසී තියෙන පීඩාකාරී ගතිය, ඒකේ හරයක් නැහැ කියන ස්වභාවය නිතර 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 හොඳට හිතේ ඒක දැනගන්න එක නිතර නිතර වැඩි කරනවා. ඒ වැඩි කරනවට තමයි වඩනවා කියලා කියන්නේ. ඕක නැතුව මේ
බෑ
බෑ බෑ. නිමිත්ත තියෙන බෑ.
ඒක දිහා බක්කරි දැන් දිහා බලලා වඩන්නේ
නේද? ඔව් අනිවාර්යයෙන්ම තියෙන. දැන් අපි හිතමු උනාරි කනවයි කියලා කියමු. ඉතින් මම මොකක්වත් නැතුව ඉතින් කනවයි කියලා කියනවා. කැටේ මොකක්වත් නැහැ. ඉතින් ධාත්මික තමයි. මොකක් හරි දෙයක් කනවා කියන ක්‍රියාවට යටත් වෙන දෙයක් තියෙන්න ඕනේ. හපනවා කියන ක්‍රියාවට යටත් වෙන දෙයක් තියෙන්න ඕනේ. ඒ වගේ දෙයක් නැතුව බෑ. අනිවාර්යයෙන්ම ඥාණය ප්‍රඥාව එන්නත් ඕනේ. ඒ දෙයින් බලන්න දෙයක් තියෙන්නත් ඕනේ. අනිවාර්යෙන් පුළුවන්.
සමනස් අනාත්මය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න සමනස් මේක ටිකක් අනිත්‍ය දුක්ඛ කියන එක ටිකක් තේරෙනවා වගේ දැනෙන අනාත්මය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
අනාත්මය කියන එක ඇවිල්ලා මේ අනාත්මය කියලා කියන්නේ මිනිසුන්ගේ හිතවල තියෙන සාස්වත දෘෂ්ටිය මුල් කරගත්ත එක්තරා අදහසක් තියෙනවා. ඒක ඒ අදහස මේ ශරීරයට බන්ධනය කරලා ජීවිතයට බන්ධනය කරලා හේතු කරගෙන තියෙනවා. මේ හැම එකේම. විදර්ශනා ඥානෙ නැති එක්කෙනාට ඕක බලවත්. අනිත්‍ය සංඥාව විදර්ශනා ඥානෙ තිබුණත් අනුසය වශයෙන් ඒක තියෙනවා. හැංගි. හැබැයි මේ අනිත්‍යයද තිබෙන්නේ මම මොනවා මට මොනවා වුණත් මේ මගේ ආත්මයට මොකක්වත් දෙන්නේ නැහැ කියන හැඟීම ලෝකයේ තියෙන. අපිට ඒක නැති අපි බලන්න. අපිට ඒක ප්‍රකටව ඉන්නේ නැති. දැන් ඒකේ කියන මේ ආත්මය කියලා ස්වરૂපයක් එක්තරා විදිහක සමහර දර්ශනවල තියෙනවා. මේ දෘෂ්ටිවල තියෙනවා දුම්බ්‍රෙල්ලක් වගේ කියලා. ආත්මය කියන ස්වરૂපයේ දුම්බ්‍රෙල්ල. ඒක අපිට පේන්නේ නැහැ කියලා. අපේ ශරීරයට මොකක් හරි වෙනවා ආත්මයට මොකක්වත් වෙන්නේ නැහැ කියලා කියනවා. අපේ ශරීරය දාලා යනවා ආත්මය අයින් වෙනවා කියලා කියනවා. ඒක නිසා ඒක මේ වෙස්ටර්න් වෙස්ට් එකේ තියෙන මෙහෙමයි. මයින්ඩ් බොඩි ඇන් ස්පිරිට් කියලා. ඒ කියන්නේ දැන් අර ඒගොල්ලෝ කියන්නේ මයින්ඩ් එකේ එකක් බොඩි එකේ එකක් ඊට පස්සේ ස්පිරිට් එක වෙනම තියෙනවා. ආන්න ඒ වගේ එකක් මේකේ අස්සේ තියෙනවා කියලා කියනවා. ඒක කැපෙන්නේ නැහැ. පුච්චන්න බැරිද? ශරීරේ පිච්චෙනවා. මෙහෙම එකක් තියෙනවා කියලා ඒගොල්ලෝ හිතින් හදාගෙන. ඒ ස්පිරිට් එකට ඉන්න රූපයක් ඕන කියලා කියනවා. හිතක් ඕනද? සමහර වෙලාවට ඒගොල්ලෝ කියනවා මෙහෙම ඒක පිටින් ඇතුලේ නෙමෙයි ඔය රූපේම තමයි ඔය කියනා වූ ආත්මය වෙන මොකක්වත් නෙමෙයි කියලා කියනවා. පෙන්වන්න බෑනේ. වෙන මොකක් හරි කියලා හිතුවොත් එහෙම ඒක දෙ මේකයි එකයි දෙකයි. ඒකට පෙන්වන්න බැරි වෙනවා කියනවා නෑ ඕක ඒ වෙන එකක් නෙවෙයි ඕකම තමයි කියලා කියනවා. සමහරවිට කියනවා ඕක නම් එහෙනම් මේ එතන මේ ශරීරයේ වෙනස් වෙනවනේ කැපෙනවනේ තරනේ. ඒකට සමහර අය ඒ වගේ අදාහක ගත්තන් පස්සේ කියනවා ඕක ඇවිල්ලා විඳින්නේ ආත්මය කියලා. ඊට පස්සේ ඒ ආත්මය කල්ප කරනවා වේදනාවක් හැටියට. ඊළඟ වේදනාවත් ඉතින් හොඳ වේද හොඳ ආත්මයක් තියෙනවා නම් ඉතින් දුක විඳ බෑනේ නේද? හොඳ ආත්මයක් තියෙනවා නම් සැපම විඳින්න ඕනේ. දුකත් විඳිනවනේ. උපේක්ෂාවත් විඳිනවනේ. එතකොට එහෙම යවුවන් පස්සේ කියන්නේ නෑ ඒකේ extraජික සංඥා මාත්‍රයක් පවණයි කියලා. ඔන්න ඒක හේතු කරනවා සංඥා. ඔන්න ඔය වගේ එකින් එකට හේතු කර කර එක එක දෘෂ්ටි තියෙනවා. ඒ කියන්නේ අපි මේ රූපය ඇස්සේ හරි වේදනාවේ ඇස්සේ හරි සංඥා සංඛාර විඥාන ඇස්සේ කොයි හරි තැනක මේක ගුලියට හරි පේන හැටියට හරි කණ්ණාඩියක් හරි රැහැටියට හරි කියනවායි කියලා ආත්ම කියන එක ඒක ඒක පිච්චෙන්නෙත් නෑ, වෙන් වෙන්නෙත් නෑ, වෙනස් වෙන්නෙත් නෑ, දැවෙන්නෙත් නෑ, ජරාවටපත් වෙන්නෙත් නෑ. හින්දු ආගමේ කියන්නේ අවුරුදු මම හිතන්නේ බිලියන 40,000 කට ගිහිල්ලා ඒක මොක්ෂයටපත් වෙනවා කියලා කියනවා. එතර කල සත්‍ය හැටියට තිරසන් සත්‍ය හැටියට යනවා. ඒගොල්ලන්ගේ ගානකුත් තියෙන සංසාරේ මෙහෙම මෙහෙම ගිලා යනවා කියලා. ඔයගොල්ලෝ පිළිගත්ත හැටි. ඔබට සාහසක දෘෂ්ටියක් තියෙනවා. හැබැයි විදර්ශනාවෙන් බලනකොට දුම් රොටු හවු වෙන්නේ නැහැ, උලම් හවු වෙන්නේ නැහැ. ඒ වගේම ඇතුලෙන් තියෙනවා කියලා හවු වෙන්නේ නැහැ, පිට තියෙනවා කියලා හවු වෙන්නේ නැහැ. තියෙනවනම් හම්බ වෙනකොට බැලුවම පස්සේ මොකක්වත් මේක ඇස්සේ හේතු වෙලක් නැහැ, ඇතුළත දිලා බහලක් නැහැ. ආන්න ඒක ඒ කියන්නේ ඒක තේරුම් ගන්න මෙහෙමයි. මේක සාරයක් නැහැ කියලා තේරෙන්නේ. අසාර නිස්සාර. ඒ කියන්නේ ආත්මය කියන එක සාරයි කියන එකද? මොකක් හරි දෙයක් තියෙනවනේ ඇතුළේ. ඒකෝට මේකේ මොකක්වත් නැහැ. නිස්සාර. ඔන්න ඔය ගතිය මෙහෙම එකක් තියෙනවා තව එකක්. දැන් ශරීරය දාලා යන්න පුළුවන්. නමුත් අර මම කියලා ගත්ත හැඟීම මත තියෙන ආත්මය කියන එක මට තනියට ඉන්නවනේ කියන හැඟීම තමයි මට තියෙන්නේ. ජීවිතය අතහැරලා දාලා දරුවෝ ළමයි අම්පටි අතහැරලා දා අම්මා තාත්තා අතහැරලා දාලා යන්න පුළුවන්. නමුත් මට තියෙනවනේ යම කියන හැඟීමක් තියෙනවා. දැන් නිවන් දකින්නවා කියලා කිව්වන් පස්සේ බයක් වගේ ඇති වෙන්නේ ඒකත් එක්ක නැති හින්දා. ඒකෝර නිකන් මම නිකන් අන්නේ පල්ලයට වැටෙනවා වගේ වෙනවා නේද? නේද? ආන්නේ ඒක එහෙම ඇති වෙනවා. ආත්ම සංඥාව තියෙන ඉඳන් එහෙම වෙන්නේ.
ඉතින් හැමතැනම මගේ ආධිපත්‍ය පවත් ගන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා.
අන්න මම කියන එක කොහේ හරි මම කියන එක අරවට වෙනස් වෙනවා තමයි. නමුත් අර මම කියලා මොකක් හරි පොඩ්ඩක් හරි දෙයක් නිකන් පාවෙවිඳ හරි තියෙනවා කියන හැඟීමක් තියෙනවා. ඒක නැති වුණොත් මොකක්ද වෙන්නේ කියන එක ආවන් පස්සේ නිවන් දකින්න බයද? නිවන්
දකින්න බයද කෑදරුනේ?
නිවන් දකින්න බයද නෑ. ආසාව කියලා කියන්නේ මේක දාගන්න බැරි.
දාගන්න බැරි ඒක.
නිවෙන්න කැමති නෑ. නිබ්බා නිබ්බාණය කියලා කියන්නේ නිවි යනවා කියන එක.
ඒක තමයි වෙනත් වෙනත් දේවල් ප්‍රාර්ථනා කරන්නේ නේද? නිවන් දැකීම බය නිසා.
බය ඒ කියන්නේ නිවන් දැක්කන් පස්සේ මොකක්වත් නැහැ විඳින්ද බෑ. ආන්නේ.
අන්තිමට
යන සම්පූර්ණ එන්දිනා එන හැඟීමක් අපිට ඒක ඇත්ත වශයෙන්ම අර අපි නිතර බණ අහනවා. ඊට පස්සේ අපි අනිත්‍ය දුක ආනාත්ම මෙහි කරනවා. නිතර ඒ අනිත්‍ය ප්‍රතිසංවිත කර්ම අහනවා. අන්න ওই කාරණේ නිසා අර ඒක ඒ ආත්ම සංඥාව ඉලිප්පිලා එන්නේ නැහැ වැඩි. හැබැයි අර අනුසේවකෙන් අසක රිංගලා තියෙනවා මොකක් හරි මේ බණ පරිසරේ නැති වෙච්ච ගමම ඊට පස්සේ මේ වෙනහකට යන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඔය කියපු විදිහට ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා අපිට තර්ක ඥාණයෙන් හිතා ගන්න පුළුවන්. ඒවල් දිහා බලලා ඒ නිමිති දිහා බලුවාම ඒ වගේ හිතා ගන්න පුළුවන්. ඒතකොට ඒකට ඇත්තම ඥානය කියලා නැත්නම් ඒක ප්‍රාථමික මට්ටමද මේක ප්‍රත්‍යක්ෂයකට එන අවස්ථාව
ආයිකන්නේ
දැන් අපි දැන් කලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ නිමිති දිහා අපිට තර්ක ඥාණයෙන් බලලා අපිට හිතා ගන්න පුළුවන් මෙතන අනිත්‍ය තියෙනවා දුක තියෙනවා මේක පවත්වාගෙන යන්න බැරි අනාත්ම ගතියක් තියෙනවායි කියලා. එතකොට එහෙම දැන් අපි අරමුණක් අරන් එහෙම හිතනකොට අපි ඒ අරමුණ කෙරෙහි මේ විදිහයක් ඇති වෙනවා. එතකොට ඒක ඇත්තටම තර්ක ඥාණයෙන් තමයි අපි ඒක අවබෝධ කරගන්නේ. එතකොට දැන් මෙතන ආදීනව ඥානය කියනකොට ඒ තර්ක ඥාණය නැත්තම් ප්‍රත්‍යක්ෂ ඥානයක් හැටියට අවබෝධ කර ගැනීමද
ප්‍රත්‍යක්ෂ ඥානය තමයි ඥානය. තර්ක ඥානය උඩින් යනවා. තර්ක ඥානය නිකන් උඩින් ගිහිල්ලා තර්ක ඥානය තියෙන්නේ ඔක්කොම අනිත්‍යයි අනාත්මයි දුකයි කියලා තර්කෙන් දානවා. ඒක දාලා ඒකෙමුත් මම දැනගත්තයි කියලා යම්කිසි අහංකාරකමක් මාන්න හදාගන්නවා. අර විදර්ශනා ඥානෙ තියෙන්නේ ප්‍රත්‍යක්ෂේ දකිනවා. ප්‍රත්‍යක්ෂේ දැකලා ඊට පස්සේ මම හිතන එක්කෙනා ඉන්නවනේ. එයාටත් ඒ හිතන ඥානයටත් ඔය විපත්‍යෙ ඉන්න ඇහි වෙනවයි කියලා දකින.
තමන් තුලින් දකින්න පුළුවන් නම් ගොඩක්
තමන් තුලින් තමයි.
තමන් තුලින් දකින්න නම් අර කරදරේට වැටෙන්නේ නැහැ නේද ආම්දේ.
ප්‍රත්‍යක්ෂයෙන් දකින්න.
මමයි අරයා මෙහෙමයි නේද? මම තුලින් මට දැන් මම දැන් කරන දේ ගැන සෑම අවස්ථාවෙම ඒ අවස්ථාව ගැනම මෙනෙහි කරගෙන තමන්ට සිදු වෙන දේම මෙනෙහි කරනවා නම් බොහෝම දුරට තමන්
තුළින් දකින්න පුළුවන් වේද පුළුවන් නේද? ඔව්. ඇත්ත වශයෙන්ම විදර්ශනා ඥානෙ තමා තුළින් තමයි දකින්නේ. තමා තුළින් දකින්න තමයි ඔබට සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යක්ෂය හැදෙන්නේ තමා. ඉතින්
නිමිත්ත වෙන්නේ තමා විතරක්
නේද? ඔව්.
තමන් තුළින්ම දකින්නා එකම අනුන් තුළින් දකින්නේ නැතුව ඉද උත්සාහ ගන්න නම් ඒකෙත් හොඳක්
කියන්නේ. හැබැයි තමා තුළින් මේ තමා ගාව මෙනෙහි කරගෙන යනකොට ආත්මයක් නැති කල මේකේ පීඩාව තියෙන කල මේකේ දුක තියෙන කල අපි අනිත් එක්කිනා දිහා බලපු ගමන් මේ දාර්ශනේ එතෙන්ද ඇප්ලයි වෙනවා. එතකොට අපිට හිතෙන්නේ මේ මෙතන පිටතරයි දුක තියෙන්නේ අත්තනේ අරහෙත් නෑ කියන හැඟීම අපිට එන්නේ නැහැ. එතකොට ආධ්‍යාත්මික දුකයි විපතයි බාහිර දුකයි විපතයි කියන එකේ මෙතනත් ඒක නෑ අතනත් නෑ. ඒක නිසා මම මෙතනින් අයින් වෙලා අතෙන් යන්න වැඩකුත් නෑ. එතන හිතන්න දෙයක් නෑ කියලා අර අතර මෙතන කියන එක නැති වෙනවා. නිවන් දැක්කයින් පස්සේ කරුණු දෙකක් නැති වෙනවා. ඒ තමයි ඔබ මම කියන එක නැති. අතන මෙතන කියන එක නැති වෙනවා. මේ දිස් කියන එකයි දැක් කියන එකයි හිය කියන එකයි දෙයා කියන එකයි ඉන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම මෙතන හැදෙන්නේ අතනට සාපේක්ෂව. මෙතන කියන එක හිතපු ගමන්ම ඇයි මෙතන උනේ?
අතන
තියෙන නේද? ඇයි අතන තියෙන්නේ? මෙතන තියෙන්නේ.
If there is no I, there is no you.
ආන්න එක තමයි. එතකොට මම නැත්තම් ඔබත් නැහැ. ඔබ නැත්තම් මමත් නැහැ. නිවනේ අතනක් නැහැ, මෙතනක් නැහැ. ඔබත් නැහැ, මමත් නැහැ. ආන්නේ ඒ අර හැම හේතුඵලයේ තියෙන තැන තමයි ඔය අතන මෙතන තියෙන නිසා ඔබ මම තියෙන්නේ. එතෙන්ද ගියන් පස්සේ දාල යන්න කැමැත්තකුත් නැහැ. තමන් අතහැරලා යන්න අකමැත්තකුත් නැහැ. දාල යන්න කැමැත්තකුත් නැහැ. ඒ කියන්නේ තමන් නිවන් දකිනකොට තමන් අතහැරලා යන්න අතහැරෙනවට අකමැත්තක් නැහැ. හැබැයි අනිත් අය අතහැරෙනවට අකමැත්තකුත් නැහැ. ඇයි? මෙතනට මෙතනත් එකයි, අතනත් එකයි හදන්නේ.
එතන ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහුවා. ඒ කියන්නේ බ්‍රාහ්මණයෙක් කිව්වද ඔබ වහන්සේ සන්තෝෂෙන් ඉන්නේ? එතකොට ඇතුළු මොනවා ලැබුණාද කිව්වේ? ඊළඟට එහෙනම් කනගාටු වෙන්නේ කිව්වේ. මොනවා නැති වුණාද? ඔව්. ඒකට ලැබෙන දෙයක්
නැති වෙන දෙයක්. ඒ ලැබාගත් දේකුත් නැහැ, නැති වෙච්ච දේකුත් නැහැ. ඒකට කියන්නේ නිමිච්ච තැන කියලා. නිමිච්ච තැන. ඒ සූක්ෂම වූ සැපයක් තියෙනවා. සූක්ෂම වූ සැපයක් තියෙනවා. ඉතාමත්ම ශාන්ත වූ සැපයක් තියෙනවා. ඉතාමත්ම නිමිච්ච සැපයක් තියෙනවා. ඒ සූක්ෂම වූ සැපය, ශාන්ත වූ සැපය, පිවිතුරු සැපේ, විෂද වූ සැපේ තියෙන්නේ විඳින්නේ නැති දැන. විඳින්නේ නැති දැන. අපිට නිින්ද ගියා, හොඳට නිින්ද ගියෙන් පස්සේ මේක ඒකට සම කරනව නෙවෙයි යන්නේ. මේ පොඩි නිකන් අපේ මට්ටමේ පොඩි නිකන් පොඩි නිකන් පොඩි උපමා කැලක් විතරයි. අපිට හොඳට නිින්ද ගියාම නින්ද ගිහිල්ලා හීන තේින්නේ නැතුව ඉතින් අපි ඇහැරෙනවා. හොඳට නින්ද ගිහිල්ලා ඇහැරුණාන් පස්සේ නිකන් අපිට නින්ද මතක් වෙනවා නේද? හොඳට නින්ද ගියා කියලා. ඒ කියන්නේ නින්ද මතක් වෙන්නේ අපිට මොන ආකාරයෙන්? සනීපයක් ඇද්ද නැද්ද ඇහින්නේ? හොඳට නින්ද ගියාම සනීපයක් දැනෙනවද?
නින්ද
ඇතුලේ දැනෙන්නේ නැහැ. නින්ද ඇතුලේ අපිට දැනෙන්නේ අපි මම රෑ 10 න් නිදාගත්තා, උදේ 4:30 වෙනකල් මම මොකක්වත් දැනෙන්නේ නැතු හිටියනේ. කිසි කරත්තලයක් නැහැ, මට මොකක්වත් හිතුනේ නැහැ, මට මොකක්වත් කල්පනා වුණේ නැහැ. එහෙම හැඟීමක් ඇති වෙනවා. ඒක නිකන් බ්ලැන්ක් ඒරියා එකක් හැදිලා වගේ නේද අපිට දැනෙන්නේ. ඉතින් ඒක අපි සැපයි කියලා ගන්නවා. තේරෙන්නේ? ඉතින් හැම වෙලේම මේ මොන ප්‍රශ්නේ ආවන් පස්සේ අනේ මට ගින්න නිදා ගන්න දිනවන හොඳයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ටික ඔක්කොම අවදේ කරලා දාලා. ඒ කියන්නේ අපිට පැතුමක් තියෙනවා, එහෙම හිතන්න නැතු ඉන්නවනම්
හරි කියලා.
පොඩ්ඩ කියලා. දැන් බලන්න, ඒකේ තියෙන නේද අපි එදිනදා අත්විඳිනා වූ දේ අතර ඒ වගේ දෙයක්. ඉතින් ඔය ඕකේ තක්ක පොඩි සිවුම් එකක් තියෙනවා. නමුත් මොකක්වත් විඳින්න නැතුව තියෙනවනම් ඕක කොච්චර සැපද? හිතෙන්නෙත් නෑ, අඬන්නෙත් නෑ, ළමයි ලපට ගැන හිතෙන්නෙත් නෑ, හිතන්න කෙනෙක් ඇත්තෙත් නෑ, අම්මා තාත්තා ගැන හිතන්නෙත් නෑ, හිතන්න කෙනෙක් ඇත්තෙත් නෑ, ඒගොල්ලෝ මං ගැන අඬන්නෙත් නෑ, මට ඒක දැනෙන්නෙත් නෑ, මමත් නෑ. ඒක නිසා නිවිච්ච තැන. අර සරිත් ස්වාමීන් වහන්සේගේ එක ස්වාමීන් වහන්සේටම කැවිලා හන්න ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ ඒක නිතර නිතර කියනකොට ඒ තමයි ස්වාමීන් වහන්සේ මේ නිවන සැපයි. නිවන සැපයි කියලා කියනවා. අවේදිතයි කියලා කියනවා. ඉතින් මේ ඉතින් අවේදිත වූ සැපයක් නිවෙන්නේ තියනවා කියලා කියනවා. ඉතින් මේ ඉතින් වින්දනයේකුත් විඳීමකුත් නැත්තම් ඒක ඇස්සේ මොකද්ද ඔය සැපේ කියලා. නිවන අස විඳින්නේ නැහැ කියන්නේ. නිවනේ විඳින්නේ නැහැ. ඒ විඳින්ට නිවන විඳින්ට විඳීම තියෙන්න ඕනේ. වින්දනය කරන ගතිය තියෙන එකයි දැන් අපිට වින්දනය කරන ගතිය අපේ හිතේ තියෙනවනේ වේදනාව තියෙනවනේ ඒකින්දන් වේදනාවෙන් අල්ලල්ලා විඳින්නේ. එතකොට ඒක නිවන වින්දනය කරනක් නෙවෙයි. ඉතින් ඒක අවේදිතයි. නිවන අවේදිතයි. ඉතින් එහෙමනම් වින්දින්ද දැන් නැත්තම් ඕක ඇති තියෙන සැපේ මොකද්ද කියලා. ඒ තමයි සැපේ තමයි විඳින්න දෙයක් නැති කමම තමයි ලැබෙන්නේ. ඒක තමයි. දැන් තව ප්‍රශ්නේ වහන්න.
විඳින්න දෙයක් නැතිකම ඇති කරගන්න කොහොමද පුළුවන්නේ? Why fulfilling your obligations?
අනේ කියනවා වයි කොල්කෙන්නේ
විඳින්න දෙයක් නැත්ැනට යන්න
ඔව්
මම පහදා ගන්න ඕනේ නමුත් at the same time you have to fulfill your obligations also
yes
without any interruption
what you have to do as fulfilling and also fulfilling duty is that you have to follow the eightfold path
renounce
and renounce renunciation will happen there. ඉතින් ඒක තමයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට all duties are made. All duties are fulfilled. ඉතින් අර ඒක follow කරනකොට achievement එක එනවා.
ඒක තමයි මම කියන්නේ ඉතිසාරණාගේ දැන් අපි මුලක් කාලවල හිතන්නේ මේ ජීවත් වෙනවා කියන එකයි ආගම ධර්මය ඒ හැසිරෙනවා කියන එකයි දෙකක් හිටියේ.
ඔව්.
ওই දෙක එකක් වෙච්ච තවසක තමයි නිවන් දකින්න පුළුවන්.
ඔව්. එහෙමකුත් තියෙනවා. එහෙම කියන දැන් අපි සාමාන්‍ය ලෝකයේ තියෙනවා මේ පින කියන එක නිකන් කටයුතු කරගෙන යන්නත් මේ විදර්ශනා කියන ඒවා නිවන් දකින්නත් කියලා එහෙම හදාගත්තේ ඒවා තියෙනවා.
ඒකේ ඩියුටිස් කියන එකත් කරන්න පුළුවන් නේද?
කිසිම විදියකින් විඳීම විඳිනවා කියන එක ඇත්ත වශයෙන්ම නියම සැපයක් නෑ. ඒකේ තියෙන්නේ විඳිනවා කියන දේ තුළ විඳිනවා කියන එකේ තියෙන්නේ මේ එක්තරා විදිහක දුක්ඛ ස්වභාවයක් තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි යම් කිසි දෙයක් විඳිනවනේ. විඳිනකොට ඒකේ ආරම්භයේදී හොඳයි, ටිකක් යනකොට හොඳ නැහැ. ඔය ලෝකේ තියෙන විඳින් තියෙනවනේ. ඔය හැම එකේම තියෙන්නේ පටන් ගැනීමේදී හොඳයි කියලා පටන් ගන්නවා. ටික යනකොට ඒක අනිත් පැත්තට තෙරෙයි. වාහනයක් ගන්නක බලන්න. වාහනයක් ගත්තාන් පස්සේ ටික වෙලාවක් සතියක් සමාරක් යනකම් හොඳයි. ඒකේ හොඳට මේ ඇති කරනවා පොඩි හැඟීමක් ඇති කරනවා. සතියක් ගතනකොට මේ ඒක වෙනස් වෙනවා. ෂේප් එකක් ගන්නකොට බලන්න.
ඒක ගත්තයින් පස්සේ ඒක බොහෝම ගෞරවයෙන් තමයි ඔක අඳින්නේ පළවෙනි දවස් එක තුන. ඊට පස්සේ ඔක එස දැන් ගලවනකොට එහෙම ගලවලා තියලා ඒක ගස්නවා නිකන් ඇදගෙන ගහනවා ඩොක්ටර්ට නේද. ඊට පස්සේ පිඹිනවා. ඊට පස්සේ ඔක සතියක් ඇතර යනකොට ගැලව විසිකව දැන් ඇන්නේ නේ. ඕන. ඒ හැම එකේම ආරම්භය නිකන් අමුතු සිහිනයක් නිකන් මිරිකුවක් හදලා තමයි ඒක පාර දෙන්නේ. ඊට පස්සේ ඉතින් පවත් ගන්න බෑ. හැම වෙලේම තියෙන්නේ වේදනාව තියෙන්නේ ඒ එක විදිහකට එයා විඳ විඳ ඉන්නේ නැහැ. ඒක නිසා හරි කරදර. ඒ වේදනාවේ හැටි හේතුව වේදනාව වෙනස් වෙන එක.
ඉරියව්
ප්‍රශ්නේ ඒ ගොඩක් දුරට අවබෝධ කරගන්න ඕනේ. හොඳට මේ මේ වෙලාවෙත් ඒ අපිට නොදැනුවත්ව විඳෙවිදි එහෙම
අකුලකින්
දුක්ඛස්කන්ධේ අනිත් එක මෙහෙම එකක් තියෙන දැන් දැන් බලන්න කෑම ගන්නද කෑම ගන්නකොට බඩගිනි උනාන් පස්සේ කෑම එක හරි ප්‍රියයි හරි ප්‍රියයි බෙදා ගන්නවා ගොඩක් ඊට පස්සේ තෝරනවා හැබැයි ඒක හරි ප්‍රියයි ඉස්සෙල්ලා තීරණය කරනවා මේ මම මෙච්චර කනවා කියලා. එංගම් දෙකක් විතර කනවා කියලා ඉස්සෙල්ලා අර ඒක තීරණය කරනවා. හැබැයි ටිකක් වෙලා යනකොට එපා වෙනවා. නේ? එපා වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ? කාලා ඉවර. දැන් හරි මහන්සි. ඒත් ඇඹරෙනවා මෙහෙත් ඇඹරෙනවා පෙරපෙනවා පෙරදෙනවා දැන් අර අර ඉන්නනේ නේ ඒක අනිත් පැත්තකට පෙරලුණා නේද ඒකෙදි අර එයා ගෙනල්ලා දෙන්නේ අපි කෑම කන්නේ ඉස්සෙල්ලා හිතන්නේ නැහැ නේද මට මෙහෙම වෙයි කියලා එහෙම හිතන්නේ නැහැ අර අරක පීඩාවකට පත් කරනවා හැම වෙලේම තියෙන ආරම්භයේ මායාවක් ඒක දිවිත යනකොට ඒක තියෙන ඇතුලේ හැංගිවිච්ච දුක්ඛස්කන්ධය එළියට දාන නිවන ඇවිල්ලා මේ නිවන ඇවිල්ලා ඵලසිතින් තමයි වේදනා ඵලසිතින් තමයි නිවන එක්තරා විදිහක විඳින්නේ එතනදී නිවන දැනගෙන නිවෙන ඉතින් සතුට ශාන්ත බව සමාපatti ඵලසිතින් වින්දනය කරනවා හැබැයි නිරෝධ සමාපත්තිය කියන එක ඉහළ තලින් පවතින නිරෝධ සමාපත්තිය විඳීම නැහැ නිවන විඳින්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ඵල සමාපatti ක්‍රමයේ හැටියට සිතින් විඳිනවා ඊළඟට නිරෝධ සමාපත්තියට සමවැදිලා හිත නිවාගෙන හිත සම්පූර්ණ නිවනේ නිවන් නිවන්නටම බැලලා පවතින.
ඒ ඵලසිත කිව්වේ සානස එතන රහත් ඵලසිතද?
හතරක් තියෙනවා.
හතරම මොන ඵල?
ඔව් සමා කියන්නේ හතර නිවන් මේ පුළුවන් ඵලසිත හතරෙන් ඉන්නේ පොඩි. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඵලසිත. හොඳයි
අපි තුන බලවසන සමහර හස්ති දරුවන් සර්ණයි ස්කයිප් එකෙන් සම්බන්ධ වෙන කල්‍යාණ මිත්‍රන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් නේ
ඒ
නෑ ඒක ඒ කියන්නේ නිමිත්ත කියලා කිව්වන් පස්සේ ගොඩක් තියෙනවා ඔය පටිභාග නිමිත්ත ඒවැවිල සමාධි භාවනා. ඒ සමාධි භාවනාවල පටිභාග නිමිත්ත කියන ඒවා නෙමෙයි මෙතන කියන්නේ. මේ කියන්නේ අනිත්‍ය ස්වභාවයේ දුක්ඛ ස්වභාවයේ මේක ඇවිල්ලා ආදීනව ඥානයට ගුදුර වෙන්න ආව කරුණු තමයි මෙතන කියන්නේ.
මං කියන කෑනවද? ඔව් චන්දපිරිස් මහත්මිය ඔබතුමීගේ ප්‍රශ්නේ අපිට යහුන්නේ මේ අපේ ලයින් එකේ යම්කිසි කරදරයක් නිසා අපව එක කියන්න.
පටිසන්ධි කියලා කියන්නේ චතුූපපාද ඥානය කියන එකෙන් ඒත් ඇත්ත වශයෙන්ම ප්‍රතිසන්ධියක් තමයි තියෙන්නේ. හැබැයි මේ ආදීනව ඥානෙන් දැනගන්නේ ආදීනව ඥානයට දැනෙන්නේ ආයූහණය කියලා කර්මය ඇති කරගින් පස්සේ ඒ කර්මයේ ඇති කරලා ඊට පස්සේ අනාගතයට ඇතිවෙන්නා වූ දේ. දැන් අර ප්‍රතිසන්ධිය ඒක කරුණු කාරණා ඇතුව දිව්‍ය අපි කියනවා මේ චතුූපපාත ඥානය කියලා කියන්නේ දිවස. චතුූපපාත ඥානයෙන් දනින් දකින්නේ ඒ වෙලාවේම සත්‍යය චුත වෙනවා, ඒ වෙලාවේම සත්‍යය උපදිනවා. ඒක දිවසක් නේ. දිවසයි ආදීනව ඥානය කියලා කියන්නේ දෙකක්. දැන් දිවස කියලා දිවස යොමු කරගෙන ඉන්නකොට පේනවා සත්වයෙක් මෙතනින් චුත වෙලා යනවා, චුත වෙලා ගිහිල්ලා තව දෙනෙක් උපදිනවා. එක්කෙනෙක් එතනින් චුත වෙනවා, එතනින් ගිහිල්ලා තව දෙනෙක් උපදිනවා. ඕක පේනවා මේ අර චතුූපපාත ඥානයේදී දිවසක්. දැන් අපි මෙතන බලන්නේ තමන් ගැනනේ. තමන්ගේ ගැන බලනකොට තමන්ගේ ගැන බලනකොට දැන් අපි ඒකෙන් කියන්නේ නැහැ නේද? දැන් මම ගිහිල්ලා මැරෙනවා, මම උපදිනවා, මට ඒක පේනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. මේක ඇවිල්ලා විදර්ශනාවේ හේතුඵල ධර්මයන්ට අනුකූලව සිද්ධ වෙන්නා සිද්ධිය තේරුම් ගන්න. ඒක නිසා ආදීනව ඥානය කියනවා ඒකේ තිබෙනවා ප්‍රතිසන්දියට කර්ම වෙන විදියයි. ප්‍රතිසන්දිය නම් ප්‍රතිසන්දියම තමයි. ඒක ප්‍රතිසන්දිය වෙන විදියයි සහ චතුූපපාතී ඥානයට අහු වෙන විදියයි දෙවිදියක්. හැබැයි එකම දේ තමයි තැන් දෙකයි.
ඒක මෙහෙම ස්වාමීන් වහන්සේ අපි ඔය ආනාපාන සතියේ හෝ එහෙම නැත්නම් සක්මනේ දීපෝ එමත් නැත්නම් ওই වාසනා භාවනා මානසිකාරයේ දුරේ ඉඳව පොවක් කරනකොට එච්චර මේ මොහොතේ අපි ඒ දැකදැක්ක සුසුළු වශයෙන් නිවුණු කරගෙන යන්නේ දැකීමේ හැකියාව ඒකනේ පුදු කරන්නේ ඔය කියන தත්යේ තේනකන් ඕවා එතන මේ මොහොතේ ගන්න දකින්න පුළුවන් එක ඒක එහෙම නෙමෙයි කියලා ඉබමත්ෙන් මම අහන්නෙම නෙමෙයි දෙන්නා
නෑ එහෙම තමයි. ඒ කියන්නේ දැන් විදර්ශනා ඥානවල තියෙන විදර්ශනා ඥාන විදර්ශනා කරන්න පටන් ගන්න තැන් තියෙනවනේ. විදර්ශනා ඥාන හැටියට පටන් ගන්න තැන තමයි මේ සම්මාසණින් එහාට පැතිර ගියන් පස්සේ ඇතිවීම නැතිවීම ඉස්සෙල්ලා වෙනවා. උදයවියේ. ඒ උදයවියේ ඥානිය වුණාට පස්සේ ඒක පොඩි අවස්ථාවේ ඒක ඇවිල්ලා ඊට පස්සේ මොරන මොරණා කියලා කියන්නේ උක බල බලා ඉන්නකොට අර එක්ස්පීරියන්ස් එකක් එනවා. එහෙම එන්න ඊට පස්සේ ඒකේ බංගේ දැනෙනවා. ඒ කියන්නේ බංගේ කියලා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියලා දැනෙනවා. හැබැයි නැතිවීම වැඩි වැඩියෙන් දැනෙනවා. ඇතිවීමට වඩා නැතිවීම වැඩි වැඩියෙන් දැනෙනවා. ඊට පස්සේ ඇති වෙනවා නැතිවීම වැඩි වැඩියෙන් දැකලා ඊට පස්සේ ඒ යම් කිසි දෙයක් නැති වෙනවා නම් හැම එකකින්ම ඒ නැති වෙන දෙයක යම් කිසි පොඩ්ඩක් අකමැත්තක් බයක් තියෙනවා. ඊට පස්සේ භයතුපත්ඨාන ඥාන හැදෙනවා. භංග භයතුපත්ඨාන ආදීනවා. මේක ඇවිල්ලා ඉහළ තලයක්. අර වන්දනා භාවනා මානසිකාරයේදී සක්මන් කිරීමේදී ආනාපාන සතියේදී ශරීරය ඇතිවෙනා වූ සෑම වේදනාවකදීම මෙනෙහි කරගෙන යනකොට ඒ මෙනෙහි කිරීම තුළින් එන්නේ වෙන්නේ මොකද්ද? ටික ටික මොහොතක් පාසා අරමුණක් පාසා මේ විදර්ශනා කිරීමේ ශක්තිය වැඩි වෙවි යනවා. ඒක තමයි.
හොඳයි තව කාට හරි මොනවා ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් අපිට පුළුවන් අද වැඩසටහන නිමාවටපත් කරන්න. හොඳයි දවස් තුනක් නැහැනම් ප්‍රශ්න නැහැ වගේ නේද? හොඳයි. එහෙනම්
එහෙනම් හැම දිනකටම පෙරවන් සරණයි ධර්මාභෝධය වේවා අක්‍රමයිත්‍රි ප්‍රාර්ථනා
ලංක මහත්මිය යමක් කිව්වා
මේ වෙලාවේදී අද දවසේ වැඩ කටයුතු අවසන් කිරීම වශයෙන් දෙවියන් තුමාගෙන් දෙපින්පත් කමු ඊට ඉස්සෙල්ලා ඉතින් අපි විදර්ශනා කරමු. අපි මනස් කාර්ය පවත්වන ඉතින් මේ ආශිර්වාද කිරීමක් කියන්නේ නෑ නේද? ඒක නේ. එතකොට මේ කිමවත් ඥානත මහත්මයා සංග මහත්මයා ඊළඟට මේ අපේ ප්‍රේමතිරික මහතේ ප්‍රේමරාජ මහත්මයා රංජිත් මහත්මයාගේ සියලු දෙනාම එක්කාසු වෙලා ඉතින් වටිනා වැඩසටහනක් මේ සංවිධානය කරගත්තා සිටිනවරත් මෙහෙත් සිටීම ඉතින් හැන්දෑවට ඇවිල්ලා ඉතින් මේ මහත්මයා ධර්මය අහනවා ඉතින් අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ කතාවක් නම් ඉතින් ඔය කියන්නත් පුළුවන් කියාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක පොතක් වෙනයන් පස්සේ ඉතින් ඔහේ කොහෙන් රයිට් එකක් තියෙන දෙයක් කියලා ඔබ කී වගේ වෙනඳ පුළුවන්. නමුත් මේ ධර්මයේ අවශ්‍යල හරලා දෙනවා කියන එක නම් එහෙම කරන්න අමාරුයි. ඒ නිසා මේ ඒකෙත් තියෙනවා කියලා දෙන විදියක් ඒක නිසා කාටත් යම්කිසි දෙයක් ග්‍රහණය කරගන්නට උපකාර වෙන ආකාරයෙන් තමයි කැලල කැලල හරිනේ කියලා දෙන්නේ. ඉතින් ඒවට සහ සම්බන්ධ වෙලා විදර්ශනා ඥාන උපදවා ගන්නට මහන්සි වීම ඉතින් අපි හරියට අගය කරනවා. මේ භාවනා වැඩසටහනට සත්පුරුෂ පින්වත් පවුල් එවාගේම මහත්මාත්මීන් එකතු වෙලා දානමාන ආදී දේවල් සංවිධානය කරගෙන ඒවලු ගොඩාක් උදව් වෙන උපකාර වෙන ඒක පිණි උතුම් දෙයක්. මේ සෑම දිනාටමත් අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා පින් දෙනවා. මේ සෑම කටයුත්තක් මේ කාන්ති මේ සෑම දිනාටම මෙලව පල්ලව දිනව කෙවත් විශේෂයෙන්ම ධර්මාභෝධය කරගන්න හේතු උපනිශ්චය වේවා කියලා. ඉතින් මේ පින්වත් සෑම දිනාටමත් ඒ කාන්තයෙන්ම ධර්මාවබෝධයට නිර්වාණාවබෝධයට හේතු වේවා. සද්ධාවෙන් වීර්ය සති සමාධි ප්‍රඥාදී ධර්මයන්ගේ වැඩිවීමට හේතු වේවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් සම්පාදනය කරගෙන සුවසේ පාරමී ප්‍රාගෙන කෙලවර උතුම් අමා මහ නිවන් සැනසීම සිද්ධ වේවා සාදු සාදු. ඒ වගේම නමින් මිය පදෝ ගියා වූ මෞගුරු දෙමෞපියන් ප්‍රදාන සිය නෑදෑ බන්දු වර්ගයාට අපි පින්පෙත් පමුණුවමු. සියලු සත්‍යයන් සියලු දෙවියන්ටත් පින්පෙත් පමුණුවමු. ඒ වගේම සියලු සත්‍යයන්ටත් ධර්මාභූතය වේවා ප්‍රමෛත්‍යෙන් ආශිර්වාද කරමු. එසේ ආශිර්වාද කරන් ගිතාගෙන දැන් මේ වෙලාවේ අපි පළමු කොටම විදර්ශනාවට හරවලා පින් දෙන සූදානම් වෙනු. මේ විදිහට කියන්නේ ආනාපාන සති භාවනාවේදී සක්මන් භාවනාවේදී වන්දනා භාවනා මානසිකාරයේදී පහළ මානසිකාර්මය චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත රූපයෝද උපාදාය රූපයෝද සිතක් සිතක් පාසා ක්‍රියාවක් ක්‍රියාවක් පාසා නැමීමක් දිගහැරීමක් පාසා අරමුණක් අරමුණක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවි නැතිව ගිය බැවින් අනිත්‍ය යෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුන බැවින්ද ඇතිවීම නැතිවීම දෙකින් දිගින් දිගටම පැවති බැවින්ද ඇතිවීම නැතිවීම දෙකින් දිගින් දිගටම පීඩා වින්ද බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමැති ලෙස නොපැවති බැවින්ද වෙනස් නොවේ පැවතීමේ හැකියාව නාම රූපයනත නැති බැවින්ද වෙනස් නොවේ පැවතීමට නොහැකි බැවින්ද අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආදී වූ රූප ධර්මයෝද ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වේ. ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්වයේ පැවතියා වූ නාම රූපයනට ඇලුම් කළා වූ නාම රූපයනට නැමී ගියා වූ නාම රූපයන් ප්‍රාර්ථනා කළා වූ పూర్ව భవ తుష్ణావ ఏకాంతయం సముదయ సత్యయ నం వే ఏ నామ రూప ధర్మయంగేదే ఏత నమి పవతిన్నావో ఎలిమేద එයට නැමී පවතිනා වූ තණ්හා වේද නොපවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වේ. ඒ නිරෝධ සත්‍යය ඒ නාම රූපය ධර්මයන්ගේද එයට නැමී පවතින තණ්හා වේද කිසිදු පැවැත්මක් නැත්තා වූ කිසිදු ක්‍රියාවක් නැත්තා වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිස වැඩිය යුත්තා වූ මානසිකාර්මය ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ. මාගේ මේ භාවනාමය සියලු කුසල ධර්මයෝ පරම සත්‍යය වූ ප්‍රණීත සත්‍යය වූ නිවැරදි සත්‍යය වූ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා. අපේ දෙවියන්ට ඥාතියන්ට පින් පෙක්වමු. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්ප්‍රදං සම්පේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්ප්‍රදං සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාදමෝ තුයාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ තුයාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ තුයාව නිබ්බානපත්තිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වාං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වාං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වාං හෝතු. සම්බ දුක්ඛා පමුච්ඡතු.